කුසල සුප සම්පදා සදහම් දාන්නේ පරිත්‍යාගයේ මගින් ඉදිරිපත් කරන ලබන කාලයකට ඉහතදී භික්ෂුනාසනමක් විසින් ගිහි පිරිසකට කරන්ට යදුනා වූ ඒ දහම් කතාවක කොටස් කිහිපයක් ඔබ වෙත මේ විදිහට ඉදිරිපත් කරන ලබනවා. මෙම දහම් කතාවල යම් යම් වචන, ඒ කියන්නේ විපස්සනාව කියන වචන, ඒ කියන්නේ විදර්ශනාව කියලා ඉදිරියට තියෙනවා. නිර්වාණය කියන ඒ නිබ්බාන කියන වචන එකතු වෙන්න ඕන තැන් ඒ වගේ වචන කිහිපයක නොයකකර එබදු තථාගතයන් වහන්සේගේම බුද්ධ භාෂිතෙහි වචනවල යම් යම් දොස්සහිත බව, දුර්ලතා අඩුපාඩු තිබෙන බවට ඔබ කාරණිකව දරා ගන්න, දරාගෙන මෙහි ගත යුතු සාරය, ගත යුතු ඒ සූත දේශන ඇසුරු කරගත්ත එනොයෙක් මේ දස කුසලයට අකුසලයට ගත යුතු, ඔබගේ දැනුමට පමුණුව ගත යුතු කොටස් පමණක් ලබා ගන්න, ඒ වගේම සූත දේශනා විභා බලමින් මෙම දහම් කතා ඇසුරු කරන්න. එහෙමනම් ඔබ මේ දහම් කතාවට හුඟකම් දෙන්න, ඔබේ ආයුතු මගනුමක සඳහා අවශ්‍ය වන යම් හඳුනා ගැනීමක් මෙම දහම් සාකච්ඡාවෙන් ඔබ ලබා ගන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. මේක දහම එකමක ධර්මයක්, එකමක න්‍යායක් දරා ගන්නවා නම් ඒ තථාගතයන් වහන්සේලාගේ අවබෝධය කරපු ඒ උතුම් ධර්මයේ දරා ගන්න. වෙන කිසිවක් සරණ යන්න එපා, දරා ගන්න එපා ඔය ජීවිතය. හරි. එතකොට ඒ ධර්මයට දාව බිහින පිරිස තමයි මේ ගිහිහෝ පැවිදි මේ ශාවකයා, අෂ්ඨාරය බුද්ධලයා. ගිහිහෝ පැවිදි මේක ભેදයක් නැහැ. ගිහි කෙනා හෝ පැවිදි කෙනා සෝවන් මාර්ග පුරුදු කරොත් ධර්මයේ දැන ධර්මයේ ගලපාගෙන එයත් මේ තථාගත ශාවකේ. හරි. ඒ නිසා තථාගත ශාවකේ ගිහි කරන්නේ ධර්මයකට දාව. ඒ උතුම් අවබෝධය තථාගතයන් වහන්සේලාගේනේ. එතකොට එහෙමනම් තථාගතයන් වහන්සේලාගේ අවබෝධයට දාව බිහි වෙන ශාවකේ ඒ තුල මේ කවුරු හෝ පුද්ගලයේ විශේෂණයි. ඒ නිසා මේ මං ගැනම ආගන්තුක ඇති මම. නමුත් මට ඔබලා වගේ පිරිස් කවදාවත් ආගන්තුක නැහැ. හරි. හේතුව මේ ඔබලා සංඝයාට උදව්පකාර කරනවානේ. ලෝකේ තවත් පිරිස් සංඝයාට උදව්පකාර කරනවානේ. ඒතර මේ සංඝයා අතර වැඩවෙසෙන කෙනෙක් මම. ඒ නිසා මට ඉතින් මේ අද දැක්කයි කියලා හෝ කවුරුවත් මට ආගන්තුක නැහැ. ඒ නිසා ඔබලගේ ඕන තරම් මොනවාරි ගැටලුවක් හෝ තියෙනවා නම් මේ දහමුන්ට යටත්ව දැනගත යුතු, ඒ දහමුන්ට යටත්ව දරාගත යුතු ඒ දේ මගෙන් බොහෝ විට දැනගන්න පුළුවන් වෙයි. අපිට ඔබලා පොදු පිරිසක් විතරයි. මෙතනින් ඔබලා අපිට ගියාට පස්සේ අයිත් ඔබ ගැන අමුතු විශේෂ දෙයක්වත් අපි හිතල නැහැ. මේ ඔබලටත් එහෙම වෙන්නේ. සංඝයා වෙත පැමිණ ඉන්නවා. ඒතොර සංඝයාගෙන් පෙරලා ලබන්න පුළුවන් එකම එක දෙයයි මේ තථාගතයන්ගේ අවබෝධය ගැන ඔබලට දරාගත යුතු, පුරුදු කළ යුතු ප්‍රායෝගිකත්වය ගැන යමක් දැනගන්න තියෙනවා නම් ඒක දරාගන්න පුළුවන්. ඒ අපේනොත් ඇහි යුත්තේ ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධ කරපු දහම් පදයක් විතරයි. යම් වූ අධර්මයක් හෝ එක වචනයක් අපෙන් ඇහෙනවා නම් ඒක ඔබලා දරා ගන්න එපා. ඒ වගේම සංඝයාගෙන් ඒ ධර්මයට දාව මේ ශාවකයෙක් හැදෙන්නේ, ශාවකෙ බිහි වෙන්නේ. එතකොට මේ ධර්මයට දාව බිහි වුණු, ධර්මය කියන ඕජාවෙන් තෙත් වෙච්ච, ඒ ලේ ධාතුවෙන් බිහි වෙච්ච, තථාගතයන් වහන්සේගේ ලේ ධාතුවෙන් බිහි වුණු දරුවේ ශාවකයෙක් බිහිවෙ පැවිදි කවදාවත් අධර්මයක් කියන්නේ නැහැ. ඒ නිසා මේ ඔබලට ඔන්න අවස්ථාව. ඒ නිසා මේ යන්නේ මේ මාත්‍යා මේ අද දවසේ අමුදයක් ඇතර දාලනේ ආවේනේ. ඒක එහෙමනම් ප්‍රයෝජනයක් ගන්න. ඇතරේ කාමයේ එදා ඒ අමුසොහොන් වල තියුණු ඒ මේ නවසීවිතකේ පළවෙනි සීවිතකේ දවසක් දෙකක් තුනක් ඒ අතරතුර කාලෙදි මේ පාර මිය ගිහපු කෙනෙක් මේ ශරීරයක් බලන්නේ ඒ වගේ අද උපකාරයක් කළේ. මේක රාගය එකහා එකතු වෙන නෙමෙයි. දේශය හා එකතු වෙන නෙමෙයි. කයගෙන තියෙන මුලාභවෙන් මුලාභව තුළ හිත තව තව කිඳා බස්සන්න නෙවෙයි ඒ උපකාරය කළේ. මේ කයක් එක්ක තියෙන මේ මුලාවේ මෙන්නේ පිණිස ඒ කයක් හා බැඳුණු මේ රාගයෙන් දේශයෙන් වෙන් වෙන්න ඒ ඔබල උපකාරය කළේ. එහෙනම් ඒ අපේ නිවන් මගට. එහෙනම් පෙරලා ඔබලත් එකමක දෙයක් බලාපොරොත්තු වෙන අන්නේ නිර්වාණය අර්ථකටගෙන යමු දහම්පදයක් ගලප ගන්න ඕන නම් ඒක අපෙන් අහන්න. අපි තිබුණ ටික කාලයක් මේක පැවිදිිතේ පොඩ පොඩ හරි පුදු කළා. ඒ නිසා මේ යම් වූ දෙයක් නිවන අර්ථකටගෙන අපිටත් කියලා දෙන්න පුළුවන් වෙයි ඒ තථාගතයන් වහන්සේ අවබෝධය. ඉතින් මේ යම් වූ ජීවිතේ යමක් පාරවිපත්‍යය තුළ පුරුදු පුහුණු කරනවද, නිවන වෙනුවෙන් මේක නිවන් මාර්ගද කියලා හෝ යම් වූ දහමෙන් දරාගෙන පුරුදු කරනවනම් වෙහෙසනවනම් ඒක අපිට කියන්න. ඒ අඩුපාඩුවක් තියෙනවනම් පෙන්වලා දෙන්න, මේක නිවැරදි නම් අපි අනුමෝදන් වෙන්න, ඒකේ තව වචනයක් හරි කියන්න ඕනෙ කියලා කියලා දෙන්න. ඒකත් අපි ඔයගලට පවර. ඒ නිසා ඇහෙන කතා මාතය මේ ඒ කියන්නේ නිවන්ට ආයුතු මාර්ගයේ කියන්නේ ප්‍රතිපදාවනේ. ඒක කෙටිද දිගද කියන එක තීරණය වෙන්නේ මේ තම තමන්ගේම පෙර සංසාරගත පෙර බුදු ශාසනවල තම තමන්ම ඒ තථාගතයන් වහන්සේලාගේ ධර්මය දරාගෙන දැනගෙන මැනවින් දැන ඒට අනුව හික්මුණා නම් යම් කෙනෙක් ඒ මට්ටමේ ඔබගේ කෙටි බව හෝ දිග බව හෝ මේ ජීවිතයේ දහම් ගලපගෙන ඒ දහම දරාගෙන ඒ දහමට අනුව හික්මෙන ගන්න උත්සාහය තුළ ඒ ලබන මාර්ගඵල අවබෝධය තීරණය වීම ඒක කෙටිද හෝ දිගද කියන්න මට නම් මේක තථාගතයන් වහන්සේලාගේ විෂය. නමුත් ඒක ඔබ පුහුණු වෙද්දී ඔබ මේක අත්දකින්න. හරි? හැබැයි තථාගතයන් වහන්සේ පනවනවා මේ යමෝ කෙනෙක් මේ පංච නීවරණ සංසිඳිලා එකඟු සිත තුළ පිහිට අවුරුදු 7ක් අකණ්ඩව මේ සතරක් පဋාණි කියන තැන මැනවින් අඳුනගෙන අකණ්ඩව පුරුදු පුහුණු කළොත් එයා ඒකාන්තයෙන් සත්වර්ෂයක් පරිපූර්ණ කොට අවුරුදු 7යි එක දවසක් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඒකාන්ත කොට පනවනවා. හැබැයි සංසිඳුන සිතක් සමාධිමත් සිතක් තුල පිහිටා
විපස්සනාව
පුරුදු කරනවා. හරි? සංසිඳුන සිතක් තුල පිහිටා ඒ එකගෝ සිතක් පංච නිවරණ බැහැරුණු සිතක් තුල පිහිටා
විපස්සනාව
වුණුතු අවුරුදු 7ක් වාසය කරොත් ඒ කියන්නේ නිදා ගන්න පැය හතරක් වෙන පුළුවන් හතරක් විතර. නමුත් අනිත් කටයුතු පිණ්ඩපාත යනේවා, වැසිකිලි ගැසිකිලි කරන ඒවා, මේ කුටි අකතුපතු ගා ගන්න ඒවා ඒ ඇරෙන්න ඔහු අතිශයම වෙහෙසන උනන්දිවාරය ඒකාන්තයෙන්ම අවුරුදු 7යි පනවන්නේ. අවුරුදු 7යි එක දවසක් යන්නේ ඒකාන්තයෙන්ම අරහත්ව අනාගාමි ඵලය ලබනවා. ඔන්න බුදු සාසනේ ওই විදිහට හික්මුණොත් දීර්ඝම කාලය. හරි? තථාගතයන් වහන්සේ එහෙම එහෙම වාපස්සර ගේනවා අවුරුදු 6යි මාස ගන්න. 6 එහෙම එහෙම ගෙනැල්ලා මේක සතියට දින 6ට දින 5ට 4ට 3ට 2ට ගෙනැල්ලා එකටත් ගේනවා. දවසක් ඇති කියන අකණ්ඩව මෙන්න මේ විදිහට සංසිඳුණු, ඒ කියන්නේ සමාධිමත් සිතක් තුළ පිහිටා විදර්ශනාව පුරුදු කරනවා. ඒ භාගය තුනස් පෙන්නනවා මහත්තයෝ. ඔන්න ඔය කෙටි දිග බව යමෝ කෙනෙක් සමාධිමත් සිතක් තුළ පිහිටා ඒ විදර්ශනා වැඩුව වරුවකුත් ඇති කියනවා මේ ජීවිතේ මරහත් ඵලයේ හෝ අනාගාමී ඵලයේ සාක්ෂාත් කරන. එහෙනම් මහත්තයා මෙතන ප්‍රශ්නයක් එනවා. මොකද්ද? සතිපට්ඨානික පාඩ වඩන්න පුළුවන්ද? දැන් මේ කියන විදියට විදර්ශනා එක පාඩ කරගන්න පුළුවන්ද? පහළ තියෙන විදියට. බෑ. ඒකාන්තයෙන්ම ආතාපි සම්පජන් සතිමා කියලා වචනය බුද්ධ ශාසනයේ පණිනව සතරතිපට්ඨානට කලින්. ඒක දන්තභූමි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ දන්තභූමි කියන සූත්‍රයේ පෙන්නනවා. ඒ සතරතිපට්ඨානේ කලින් ආතාපි කියන වචනේ විග්‍රහය. ආතාපි කියන එකට නීවරණ පංච නීවරණ උගීජිත සංසිදෙන්නවා. සමාධිමත් සිතක් පැනෙන්න ඕන ධානයකට යම් වූ සිතක්. ඒ තුළ පිහිටයි සතරතිපට්ඨාන කරන්නේ. ඊට අදාළ ප්‍රතිපදාවක් තියෙනවා. එහෙනම් අපි විමසා බලන්න ඕනේ මේ නිවනට යන මගේ අපි කොතනද ඉන්නේ කියලා. ඉතින් දැන් මම ඔබලගෙන් අහනවා නිවන් දකින්න ඒකාන්තික විදර්ශනාව ඕන. විදර්ශනාවට කලින් තථාගතයන් වහන්සේ පරණව සම්මා සමාධිය ආරෂ්ඨ මාර්ගයේ 8 වෙනි අංගයේ සම්මා සමාධිය ඔබල තියෙනවද? ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි සතරවෙනි ධානය තියෙනවද? කාටවත් උත්තර දෙන්න නැහැ කටින්. මේක පුණ්‍ය කර්මයක්. ඔළුව වලන්නකෝ. නැනේ. එහෙමනම් අපි බලන්න ඕන මට සම්මා සමාධිය නැත්නම් ඊට කලින් කීවද සම්මා සමාධිය ඇති වෙන්නේ සතර සතිපට්ඨානය තුල. ඒ සතර සතිපට්ඨානයේ කලින් කීවරක් වෙන සම්මා වායාමය. සම්මා වායාමයේ වායාමයේ බලනවා දන්ත භූමි සූත්‍රය. මම දැන් මේ කිව්ව ටිකකට කලින් මේ ආතා විපංච නීවරණ සංසිඳුවා ගන්න ප්‍රතිපදාවේ ඒ නීවරණ සංසිඳුවාගෙන හිත සමාධිමත් වීම පිණිස කළ යුතු කොටසක් තියෙන එක තමයි ආරෂ මාර්ගයේ මුල් අංග පහ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව කියන මේ අංග පහ. හරි? මේ අංග පහ තමයි මේ අංග පහ කෙනෙකුගේ ජීවිතයේ ශක්තිමත් උදාය මේ පහ 6 වෙනි අංගය සම්පූර්ණ වෙනවා. හරි? මේ 6 වෙනි අංගය සම්පූර්ණ කෙනෙකුට තමයි ආතාප කියන ක්වලිටි එකේ නීවරණ සංසිඳුණු හිත 6 7 8යි තියෙන්නේ සමාධිමත් සිතකින් දැන් කරන වැඩ පිළිලා. එහෙනම් යම් වූ මේ කෙනෙක් නිවන් මඟ වඩනවා නම් මේක අනුපිළිවෙල හික්මිය යුතු ප්‍රතිපදාවක්. අනුපිළිවෙලින් ගමක් කළ යුතු ප්‍රතිපදාවක්. අනුපූර්ව හික්මීමක්, අනුපිළිවෙල ගමක් කිරීමක්. මේක අපිට වන තැනින් එකපාරට සතරතිපට්ඨානෙ පටන් ගන්න බෑ. කවුරු කිව්වත් එකපාරට සම්මා සමාධිය පටන් ගන්න බෑ. මේක අනුපිළිවෙල හික්මීමක් වෙනවා. ඒක තමයි අංක එක. මොකද ආරෂ්ඨ මාර්ගයේ නිවන් දකින්න වැඩ පිළිවෙලේ පළවෙනි අංගය මොකද්ද? සම්මා දිට්ඨිය. ඔන්න ඔය සම්මා දිට්ඨිය ඔබලට තියෙනවා නම් ඒක එහෙනම් ඒක තමයි මේ නිවන් මාගේ ආරම්භකම පිය. සම්මා දිට්ඨිය තියෙනවා. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මම මේ සූත්‍රෙම පෙන්නනවා. මජ්ක්‍ධිම නිකායෙ මෙහාට යන්නේ නැහැ. මං එතන ඉඳන් කෝම් වෙන්න. ඒක තමයි මොකද්ද? භාගතුනක් වෙන්නවා මජ්ක්‍ධිම නිකාය මහත්තයෝ. පළවෙනි පොත්වහන්සේගේ සම්මා දිට්ඨි සූත්‍රයේ පළවෙනිම කාරණා යම් වූ මේ තථාගතයන් වහන්සේලා සරණ ගිය බුදු සාසනේ යම් වූ කෙනෙකුට සම්මා දිට්ඨිය තියේ නම් එයාට මුලින්ම තියෙනුනේ මොකද්ද? සාරිපුත්තයන් වහන්සේ පනවන 16 ආකාරකින් සම්මා දිට්ඨිය. ඒකේ පළවෙනිම අංගය තමයි මොකද්ද? කුසලයක් දන්නවා, අකුසලයක් දන්නවා. කුසල මූලයක් දන්නවා, අකුසල මූලයක් දන්නවා. මගේ වචන නෙමෙයි මේක. සම්මා සම්බුදුරජාණන්සේ අනුමත කොට වදාළ සාරිපුත්තයන් වහන්සේ විසින් දේශනා කොට විග්‍රහ කරන ලද මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ සම්මා දිට්ඨි සූත්‍රය. ආරෂ්ඨ මාර්ගී සම්මා දිට්ඨියම විස්තර කරන්නේ. හරි? පළවෙනියන්ගේ අපිට ඔන්නෝක තියෙනවා නම් අපි සම්මාදිට්ඨි යෙන් යුක්ත. එතන පෙන්වන්නේ මොකද්ද? දස අකුසල් දහම් තුල කයෙන් තුන් ආකාරයක දීගෙන පහළම ප්‍රතිපදා ඉහළ ප්‍රතිපදා නෙවෙයි විචෝක ප්‍රතිපදා නෙවෙයි මෙතන පෙන්වන්නේ. හොඳේ ගිහියෙක්ගේ පහළම ඒකාන්ත කොට කයෙන් සම්වර යුතු ආකාර තුනක් කයෙන් අසංවර වෙන ආකාර තුනකුත් මෙතන පෙන්වනවා. වචනයකින් හතර ආකාරයක සම්වර වීමකුත් හතර ආකාරයක අසම්වර වීමකුත් අපිරිසුදු වීමකුත් මෙතන පෙන්වනවා. මනසෙන් තුන් ආකාරයක සම්වර වීමකුත් මනසෙන් තුන් ආකාරයක අසම්වර වීමකුත් මෙතන පනවනවා. මෙන්න මේ කාරණා තුන තියෙනවනම් යම් කෙනෙකුට එයා ඒකාන්තයෙන් සම්මාදිට්ඨිය යුතු කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිය බැහැරට දැමූ කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිය ගැන දැනගත් කෙනෙක්, සම්මාදිට්ඨිය දරාගත් කෙනෙක්, සම්මාදිට්ඨිය දරාගෙන ඔහුගේ අධ්‍යාත්මයේ සැකසෙන මිත්‍යා දෘෂ්ටියට යටත් වුණු කාය කර්මයෙන්, වාචික කර්මයෙන්, මනෝ කර්මයෙන් බැහැරට දැමූ කෙනෙක්. ඒ මිත්‍යා දෘෂ්ටිය බැහැරට දමා පාපයට නැඹුරු ජීවිතය බැහැරට දමා සැපයට එළඹෙන නිර්වාණය සැපය පරම කොටගත්ත නිර්වාණය නම් වූ සැපය නිෂ්ඨාව කරගත්ත කෙලවර කරගත්ත සැපය සැලසෙන ප්‍රතිපදාවකට බැසගත් කෙනෙක්. කයෙන් තුන් ආකාරයක, වචනයෙන් හතර ආකාරයක, මනසෙන් තුන් ආකාරයක යහපත හැසිරෙන කෙනෙක්, ධාර්මික හැසිරෙන කෙනෙක්, තථාගතයන්සලාගේ අවබෝධයෙන් හැසිරෙන්නේ. මෙන්න මෙයාට කියනවා සම්මාදිට්ඨිය යුක්ත කෙනා, නොසැලෙන ඒක ස්ථීරු දැක්මකට පැමිණිච්ච කෙනා. මොකද්ද කයෙන් ආකාරයක තුන් ආකාරයක සම්වර වීමත් අසම්වර වීමත් ගන්නවා. හැමදාම චූටි කල් නම් කියන තුලා දන්නවනම් කට අරල උත්තර දෙන්න. මේ මහා පුණ්‍ය කර්මයක් නේ. ලෝකේ දුර්ලභයි කියනවා සද්ධර්ම ශ්‍රවණයනේ. ඒතර සද්ධර්ම ශ්‍රවණය නම් ඒ සද්ධර්ම කතාව මොනතරම් දුර්ලභයි. හැමදාම සද්ධර්ම ඇහෙන්නේ බුදුරන් අසලා. ඒ නිසා කටවල් අරින් දන්නවනේ. හරි, ඒක මොමුණා. කයෙන් තුන් ආකාරයක යහපත හැසිරීමක්, අයහපත හැසිරීමක් පනවනවා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 41 වෙනි සූත්‍රයේ සාලේයක ඒකේ තථාගතයන් වහන්සේ මෙන්න මේ අර කිව්වා වූ සම්මාදිට්ඨිය මනවින් විග්‍රහ කොට වදාළ විසුම. ඒකේ පරම අවසානයේ පෙනෙන ඒකාන්තයෙන් මරහත් ඵලයෙන් සැනසෙන්නේ හැකි සැනසීම පිණිස පවතින ප්‍රතිපදාව. හරි, ඔබලා නිවන කැමති නම් මහත්වරු, නිවනට ඔබලා වේගෙන් යන්න කැමති නම් ඔබලා වේගයෙන් මේ ධර්මුන් දරා ගන්න. හරි, මජ්ක්‍ධිම නිකාය ආදී මේ සූත්‍ර පොත් අන්සල දැනග දරා ගන්න, කියවන්න, කියවල ඔබලේ ධර්ම දන්න යුක්තවන්න. හරි, ධම්ම ධර්ම යුක්ත වෙලා ඒකට යටත් වාසය කරන්න. එතකොට ඔබ ඥානශ්‍ර මාර්ගයේ පටන් ගත්ත කෙනෙක්, නිවන් මඟ පටන් ගත්ත කෙනෙක්, සසර දුක නිදහස්ම ආරම්භ කරපු කෙනෙක්. හරි, කොහොමද කයි තුන් ආකාරයක සමර වෙන්නේ? ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, සොරකමෙන් වෙන් වෙනවා, වැරදි කාම සේවනයෙන් වෙන් වෙනවා. විවාහිත කෙනෙක් නම් විතරයි. හරි, වැරද්දා මේක දන්නවන්නේ. ප්‍රාණඝාතය කියන්නේ මොකද්ද කියන එකනේ. නේ, කෙටියෙන් කිව්වොත් භූමියකු වේවා. මේ ලෝකේ මේ ඔහුගේ දිවියෙන් ජීවිතයෙන් ප්‍රාණී භවෙන් තොර කිරනවා නම්, ඒ පණ ඇති භවෙන් වෙන් කර දානවා නම්, අපි දැන දැන පිරිසුදු අපේ දැන දැන සිතක් සැකසුණු සිතක තුල පිහිටා අපේ උපක්‍රමයක් තුලින් ඒක තමයි තන ප්‍රාණඝාතය. ඒක අපි දන්නවා. අපි මේක කරොත් මේ අනිවාර්යෙන් මරණා කියන එක පිරිසුදු දන්නවා. දෙක, සොරකම. අර විදිහටම දැන දැන අපි උපක්‍රමයක් තුලින් ගවක හොයවා, වනාන්තරයක හොයවා, අන්සතු තමන් සතු නොකළ නුදුන් දෙයක් සොරසිතින් ගනිවිද ගන්නවාද? ඒකත් සොරකමමයි. වැරදි කාම සේවනය. නේ, විවාහ වෙලා නම් තමන්ගේ පුරුෂයා තමන්ගේ ස්ත්‍රිය ඇරෙන වෙන අන් ඇසුරක් පතනවා නම්, ඒ පතමින් ඔහු කයින් ඒ ලිංගික අන් ස්ත්‍රියක් හෝ අන් පුරුෂය සමග හැසිරෙනවා නම්, ඒක තමයි වැරදි කාමසේ වෙන්නේ. ඒක නැත්නම් එකෙන් නිමුණු බව. එහෙනම් කයෙන් ওই ආකාරයෙන් තුන් ආකාරයක වැරදි නැත්නම් නොසංසිඳෙන නැත්නම් අයහපත හැසිරීමකුත්, කයෙන් ওই ආකාරයෙන් සම්වර වූ යහපත හැසිරීමකුත්, ධාර්මික හැසිරීමකුත් පනවන තථාගතයන්. මේ සම්මාදිට්ඨි සූත්‍රය මගේ වචනනේ. හරිද? සම්මාදිට්ඨි විග්‍රහකට අදාළ දේශන. සාලේ එක සූත්‍රයක විග්‍රහ කරනවා. මේක තමයි නිවන් මාර්ග ඔබලා මේ සංඛ්‍යාට දන් පෙන් දෙන්නේ. ඕක අහගන්නනේ. ඕක අහගන්න මේක මේක පරිසම්පාද වචන නේද? දැනට හරි, ඒක පුහුණු වෙලා කතා කරමු. ඉස්සෙල්ලා මුලා දාගන්න එපයිනේ. දෙක, වචනේ හතර ආකාරයක් පනවන මොකද්ද? මුසාවාදයෙන් වෙන්ව හැසිරීම. දෙක, කේලමින් වෙන්ව වාසය කිරීම. තුන, මේ නපුරු වචනේ වෙන්ව වාසය කිරීම. හතර, හිස් නැණ ලෝකේ සිදු සත්‍යවම සිදු වීමකට යටත්ව නමුත් හිස් දෙඩවිල්ල. ඒක මෙලොවට හෝ පරලොවට උපකාරී නොවන යම් වූ ලෝකේ සිදු වූ සත්‍ය වශයෙන් සිදු වෙච්ච කතාවක්. නමුත් මෙලොවම පරලොව තමාගේ ජීවිතේ දියුණුව පිණිස ඒක හේතු වෙන්නේ නැහැ. ඒක ධනෙ වැඩෙන්න, රැකියාව දියුණු වෙන්න හෝ හේතු වෙන්නේ නැහැ. පරලොව ඒකාන්ත සුභති පිණිස උපකාර වෙන්නේ නැති යම්ෝ කතා බහ පෙද්ද මේක තමයි සම්පප්පලාප. සම්පප්පලාප කියන්නේ යමකට සමව, සිදු යම්ෝ ක්‍රියාවකට සමව, සිදුවීමකට සමව. නමුත් ඒක හිස් නම්, පලාපයක් නම්, ඒක හරසුන් බවක් නම් ඒක තමයි සම්පප්පලාප. පැහැදිලි අවසන් දාන එන්න මුලක. 32ක් විතර වෙන්නේ. ලෝකයේ දේශපාලනය කියන්නේ සිදුවෙච්ච දෙයක්. යුද්ධය කියන්නේ සිදුවෙච්ච දෙයක්. නින්නල්ලිනිය කියන්නේ සිදුවෙච්ච දෙයක්. දෙල්නාටි කියන්නේ සිදුවෙච්ච දෙයක්. සූඳ විරුම් වර්ග අර්ථ මේකනේ. ලෝකයේ අලුත් අලුත් එක එක විනාශතා කියන්නේ සිදුවෙච්ච දෙයක්. සත්‍ය උදයක්. නමුත් ඒව කොයිතරම් කතා කරත් මේ මොහොතේ තමන්ගේ ධනය, දේපල ආදී ව්‍යාපාර නඩත්තු වෙන්න, තමන්ගේ ධන සම්පත් වැඩි දියුණු වෙන්න, භෞමික සම්පත් දියුණු වෙන පිණිස මෙලොවටත් උපකාර වෙන්න. පරලොවටත් ඒ කාන්තෙම නිරේ තිරිසන් ලෝකයේ ඒ පාප කර්ම විපාකේ පනනවා. මරණින් මතු ඒ වචී කර්ම විපාකේ මේ කර්මයේ විස්තර කරන අර ඔක්කොම පාප කර්මේ පර නිරේ හෝ තිරිසන් ලෝකේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාත කියව ගන්න. ඒ කාන්ත ගති දෙකයි කියනවා. යමෙක් මේ කර්ම විපාකයේ බහුල කරනවා නම් නිරේ හෝ තිරිසන් ලෝකේ. මේක සල්ප සුළු විපාකයක් වෙන්නවා. ඔහු නිරේ තිරිසන් ලෝකේ උපදින්නේ නැත්නම් සුගතිය රෙනවා නම් වැඩිලාට මනුෂ්‍යපතේට ඒක මනුෂ්‍යපතේදී ඔහුට ඇති වෙන විපත්තියක් වෙන්නවා. මේ පාප කර්මයකට මා සුත්‍යාපත්තට කියන්නේ. හරි. එතකොට යම් වූ කෙනෙක් පරුසෝචනේ කියන්නේ මොකද්ද? යම් වූ කෙනෙක්ගේ මෙන්න මේ හිත හැකිරිලා යන, හිත කීරි ගැහිලා යන, හිතක තියෙන මේ සංසිඳුණු බව, සතුරු ස්වરૂපය, එකඟු ස්වභාවය, පිච්චිලා යන, එහුම්කන් දෙන්න සංසිඳුණු ස්වභාවයක් යම් වූ තමගේ සැමියාගේ හොයවා, යම් වූ ව්‍යාපාරයේ සිට රැකියා තුල ජීවිතෙන කෙනෙක්ගේ හොයවා, දරුවෙකුගේ හොයවා, ඒ හිත කීරි ගැහිලා යන, හිත හැකිරිලා යන, හිත ඒ සංසුන් බව නොසංසුන් බවට පත් වෙන යම් වචන කතා බහක් වෙත්නම් ඒ වචන කතා බහට කියනවා පරුස වචනේ. මුහර්ප කියන එක විතරක් නෙමෙයි. ඒක තම තමන් තේරුම් ගන්න. එහෙම කියනවා නම් ඒව වලකන්නේ. මොකද ඒකාන්තේ වචී කර්ම විපාකේ තථාගතයන් වහන්සේ පනවනවා. ඒක බහුල වෙනවා නම් යම් කෙනෙකුගේ ජීවිතේ ඒකාන්තේ මරණින් මතු වූ නිරේ තිරිසන් ලෝකයේ කියන මේ ගති දෙකේ පනවන. ප්‍රේත විශේෂවල් පනවන්නේ නැහැ. මොකද ඒක පාප කර්මයක්. කෙනෙක්ගේ හිතක් බිඳිලා යනවා, හිතක් කැඩිලා යනවා, හිතක් නොසංසුන් වෙලා යනවා. මේසා ලෝකයේ නොසන්සුන් ලෝකයේ මේ කොහොම හරි වෙහෙසල සංසුන් කර ගන්න හදන හිතක් නේ. සමහර ගෙවලට ආපු ගමන් බිරින්ද කඩාගෙන පයින්නවා සැමියට නේ. සමහර බිරින්ද වල ගෙදර ඉන්නවා නිහඬ වහින්සකව සැමිය ආපු ගමන් ඒ ගෙදර සංසුන් බව ඉවරයි. ඒ හිත తీරි ගහලා යනවා. දරුවන්ගේ පව හිත පිච්චිලා යනවා. මෙන්න මෙබඳු යම් වචන කතා බහක් වෙත්නම් ඒ නොසන්සුන් දුන වචන කතා බහට කියනවා ඒ පරුස වචනේ. මේකයි පරුස වචනේ. හන්දේ තථාගත සංසුන් කුණුහරුප කියන්නේ පස්සේ හදාගත්ත ඒක. ඒකත් ඒකේ බලවත් අවස්ථාවක්. කොහොමත් එකෙන් හිත බිඳිලා යනවා, පිච්චිලා යනවා. හරි? යටින් ඉඳන් උඩට නේ. තුන කේලන. ඔන්න පවුල් අතර ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. හදිසියෙන් නමුත් හම්බ වෙනවා. හම්බුනාම මෙහෙන් ගහන් ගිහිල්ලා කතා බහ කරනවා. අයිත් නැති කරපස්සේ හරි ගිහිල්ලා හේ ගිහිල්ලා මෙහෙ වෙච්ච දේ අන්න උඹලට මෙහෙම කිව්වා ඇත්තද මෙහෙමයි කියන අහලා අර පැත්තට ගියා. මේ ආරවුල තියෙන තැනක අර පැත්තෙන් ඊට පස්සේ අර බයිනවා අත්මු පරම්පරාවට. අහෙන් ඇවිල්ලා මෙහෙට කියනවා. මෙහෙන් ඇවිල්ලා නැවත අහෙට කියනවා. මෙන්න මේ උන්ගේ ජීවිතේ මේ රාගය, දේශය කියන ගින්න, මේ මෝහය කියන මේ ගින්න වැඩෙන යමු, ඒ වැඩෙන ආකාරයට යමු වචන එහෙම එගෙන හිල්ල එහි පවුල් බිඳවනවා නම් බිඳවීමේ අදහස තුල ඔහු සතුටු වෙනවා නම් මේ ගෙනියන කෙනා ඒ සතුටු සිත ඒ පාපයේ කෙරේ සතුටු සිතයක් නෑ දෙපැත්ත කොටවනවා නම් මේක තමයි කේලම. ඒක ඔබලගේ ජීවිතේ තියෙනවා නම් බලන්න. ඒක අත්හැරීම ඒකාන්තයෙන් මරණින් මතු සුගතිය උපදින හේතුව අර ඔක්කොම මේ අර නිස්කතා වෙමීම මරණින් මතු ඒකාන්තයෙන් සුගතිය උපදින හේතු වෙන පුණ්‍ය කර්ම ගති දෙකකුත් නැහැ. එකයි ඒකාන්තෙම දෙවියන් අතර තථාගතයන් වහන්සේ පනවන අංගුතර මේ ගැට්ටක නිකවා. කෙනෙක් කේලමින් නැත්නම්, කේලම් කියන්නේ නැත්නම්, කෙනෙක් පරුෂයෙන් කියන්නේ නැත්නම්, කෙනෙක් අර විදුවට ප්‍රාණඝාතයෙන් සොරකමින් කාම විචාරයෙන් වෙන්නේ නැත්නම්, තමන්ගේ සැමියාගෙන් තමන්ගේ බිරිඳගෙන් සතුරු වෙලා ජීවත් වෙනවා නම් කායික එකතු වීමේ පවාව ඒක පුණ්‍ය කර්මයක්. මරණින් මතු ඒකාන්තෙම සුගතිය උපදින පිණිස පවතී. දෙවියන් අතර උපදින පිණිස මේක පෙන්නන. හරි? ඒක ඔය පුණ්‍ය කර්ම. නේ යම් විවාහ වෙච්ච කෙනෙක් තමන්ගේ පුරුෂයා තමන්ගේ ඒ ස්ත්‍රිය යම් තමන්ගේ පුරුෂයා තමන්ගේ හිතින්වත් ඉක්මවා වෙන කෙනෙක් පතන්නේ නැත්නම් ඒ අමු පුරුෂයෙක් තමන්ගේ ස්ත්‍රිය ඉක්මවා වෙන කෙනෙක් හිතින්වත් ලිංගික ඇසුරකට හිතන්නේවත් නැත්නම් ඒක ඒකාන්තයෙන්ම දෙවියන් අතර උපදින හේතුන උතුම් පුණ්‍ය කර්මයක්. හරි? ඒ කායික එකතු වීම පාපයක් නෙවෙයි. සතර පාය යන ඒ කර්මය. මරණින් මතු සුගතිය උපදින දෙවියන්. බොරු කීම කියන්නේ ඇහෙන් දෙයක් දැකලා ඒක දැක්කේ නැහැ කියන. කනෙන් දෙයක් අහලා ඇහුනේ නැහැ කියන. ඒ අයුරේ නාසයෙන් දිවෙන් කයින් යමු දෙයක් දැනගෙන තේරුම් අරගෙන මනසෙන් දෙයක් හිතලා මං එහෙම හිතුවේ නැහැ, මං ඒක දැක්කේ නැහැ, මං දැනගත්තේ නැහැ, මට වැටහුන්නේ නැහැ කියලා දැනගත් දැකගත් තේරුම් ගත් දෙයක් හිතපු දෙයක් සත්‍ය කියන්නේ අසත්‍ය වෙනවා කියන මේක තමයි බොරු කී මේවැයි මෙන්වීම ඒකාන්ත මරණමුතු සුගතිහි දෙවියන් අතුරු පිළිදී පිණිස ඒකාන්ත සැපේ පිණිස තුන ඒ වගේම නිවන කරා යන්න කැමති කෙනෙක් ඒකාන්තෙම මේ අයුරින් කාය කර්මී පිරිසිදු කළ යුතුයි ඒකාන්තෙම මේ අයුරින් වචනේ පිරිසිදු කළ යුතුයි මනසේ තුන් ආකාරයක් තියෙනවා මේ බොහොම කෙටියෙන් කියාගෙන යන්නේ ඔබලා සූත්‍ර පොත් අන්සල බලලා ඇහුවේ ඉතින් ඒකනේ නිවනට යන මාර්ගය. ඉතින් සූත්‍රේම වෙන්නේ මුල. මනසෙන් තුන් ආකාරයක් කිව්වනේ. මම මේක ඔබල පොඩ්ඩක් බලන්න ඔබලගේ ජීවිතේ කායකාගේ. අභිජ්ජා, ව්‍යාපාද, පාලි, යදුට්ටි. හන්දේ මෙන්න මේ කාරණා තුන. මනසෙන්
අභිජ්ජාව කියන්නේ විශේෂ කොට බැසගත් මානසිකත්වය. කුමක් සඳහාද? මේ පංචකාම අරමුණක් සඳහා විශේෂ කොට බැසගෙන පවත්වන ලබන එන විශේෂ කොට බැසගත්තා වූ මානසික ස්වභාවයට කියනවා මේ අභිජ්ජාව කියන ඒ පාප කර්මය මේක මනසින් සිදු වෙන්නේ.
අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය කියන්නේ නෙවෙයි අර්ථය. ලෝභය කියන්නේ පාලි වචනයයි. අවිජ්ජා කියන්නේ මේ යමු
විශේෂකට බැසගත්තා වූ විශේෂකට බැස ගැනීම කියන අර්ථයෙන් තමයි අවිජ්ජාව කියලා කියන්නේ.
තමට අයිතු දෙයක් හරි ඔක වෙන්න පුළුවන්. මේක නමුත් මෙතන විශේෂකට පෙන්නන්නේ යමු බාහිරයට අයිති. ඇහෙන් දකින රූපයක්, කනෙන් අහන නැණ මේ පංචකාමයේ තේරෙනවනේ ඇහෙන් දකින රූපයක් එක්ක. කනෙන් අහන ශබ්දයක්, නාසයෙන් දිවෙන් කයින් දැනගන්නා වූ යම් රසයක් කඳසුවද කායික පහසක් එක්ක යම් වූ කෙනෙක්ගේ මේ මනස නැවත නැවත ඒ දැක්කව රූපයත් එක්ක බැඳෙනවනම් නැවත ඒ ශබ්දයත් එකතු වෙලා යනවනම් මේක මානසිකව කරන පාප කර්මයක්. මේ අපි කාටත් තේරුම් කොමාව කිව්වොත් නේ කවුරු අත්දකින්න දෙයක් ඇති මේ ලෝකයේද මේ තමන්ගේ බිරිඳෙද්දි ඒ බිරිඳෙක් තමන්ගේ සැමියෙද්දි වෙන අන්‍යෝ ඒ තමන්ගේ හිත ප්‍රියමනාපු යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙක් දකින්න එහෙම කොමාව හොඳේ ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය දැකලා ඒ ස්ත්‍රී පුරුෂයත් එක්ක ඒ මනසෙන් යම් දිගින් දිගට නැවතේ රූපයක බැඳිලා ඒ දිගින් දිගට ඒ මනස පවත්වනවා නම් මේක අභිජ්ජාව කියන පාප කර්මය. සූත්‍ර පොත්පත්වල කියව ගන්න මේක ලස්සනට විස්තර කරනවා. හොඳි. එතකොට යම් මේ කණෙන් ආන ශබ්දයක් තියෙන එක තමයි යම් පංචකමරමුණ. ඒක තුළ විශේෂ කොට ඒ ඇති කරගෙන ඒක නැවත නැතුවම් බැරි තත්තර නැන්නම් නැවත ඒක දිගින් දිගට පෝෂණය වෙනවා මනස තුල. මේක මනස නෙවෙයි. මනසෙන් කරන පාප කර්ම. මෙන්න මේක කියන්නේ මේ කනත් එක්ක එකතු වෙච්ච අවිජ්ජාවේවත්
විශේෂකට බැස ගැනීම
මේක නැවත නැවත විශේෂභාවය නිසා අනිත්‍යවට වඩා ඒක විශේෂයි. ඒ විශේෂභාව තුළ ඔහු නැවත මනස පවත්වන දිගින් දිගට මනස පවත්වන මේක අවිජ්ජාව කියන පාප කර්ම. මනසේ සිදුවේ. ඒකාන්ත තථාගතයන් ස්පන්න එක ධර්මවට තියෙන නම් හිතේ ඒකාන්තම වර්ණිමතු නිරෙහි ඔහු හන්දේ මොකද තථාගතයන් වහන්සේ පෙන්නනුනේ ගීත නාට්‍යකාරී උපදින පායාසිකින නිරේ ඒක තමයි හේතු. ඒ අවිජ්ජාව කියන එක ඔවුන් සංසාරේ පෝෂණය කරනවා. තමත් පෝෂණය වෙමින් ලෝක සත්‍යය එහි පෝෂණය වීම පිණිස ප්‍රතිපදාය පැමිණෙනවා. ගායකයෝ ගායිකා නන් ලිලි ඔක්කොමයි තියෙන ඔය න්‍යාය නේ විශේෂ ලෝකේ විශේෂ චෛත්‍ය මේවා තුල ඒ මිනිස්සු නැවත ඒකෙම තමයි හිත වෙලෙන්නේ. පංචකාම ලෝකේ අරමුණ ඇහෙන් දත යුතු හෝ කණෙන් ඇසිය යුතු නාසයෙන් දිවෙන් කයෙන් දත යුතු මේ පහසත් එක්ක මේ රසයත් එක්ක මේ ගඳසුවදත් එක්ක මේ ශබ්දයත් එක්ක මේ ඇසින් දකින රූපත් එක්ක ඔහු නැවත ඒකේ හිත පෙළෙනවා. හිතත් එක්ක එකතු වෙලා යනවා. මේක තුළ ඔහු වැඩෙනවා රාගය හෝ එක්ක දේශය හෝ එක්ක මෝහය. මෙතන මූලික වෙන්නේ මෝහය තුළයි. ඇයි මේක නොදන්නා බව මෝහය. මේක අභිජ්ජාව මේක මනසෙන් කරන පාප කර්මයක් කියලා නොදන්නා බව තමයි මෝහය. ඒ මෝහය පවතින නිසා මේක ඔහු තුල දළුලා වැඩෙනවා. ඒක තමයි ඔහුගේ රාගයේ බලවත් අවස්ථාව අභිජ්ජාව. ඒකේ මනින් පැත්ත ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ යම් වූ මේ පංචකාම අරමුණක් එක්ක විශේෂ කොට පිටුපු අකමැත්ත. අරකේ මනින් පැත්ත. මේ අල්ලවල. මේක අභිජ්ජාව නම් මේක ව්‍යාපාදේ. පංචකාමයේමයි. ඒ ඇහින් දකින්න, ඒ කනින් අත් දකින්න, නාසයෙන් දිවෙන් කයින් දැනගන්නා වූ යම් වූ මේ අරමුණක් එක්ක ඒ නපුරු කොට ගත්ත සිතකින් අමනාපු සිතකින් නැවත ඒ අමනාප බවට සතුටු වෙනවා. ඒ නපුරු බවට ඔහු ප්‍රිය වෙනවා. ඒ කායික දාහයට ඔහු ප්‍රියමනාප වෙනවා. ඒ තුල පිහිට ඔහු නැවත අතන කාම දාහය. අතන රාගයේ දාහයෙන් තමයි ඒකට ප්‍රියමනාප වෙන්නේ. මෙතන දේශ නපුරු කොට ගත්ත සිතකට ඔහු කැමති වෙනවා. ඒ කැමැත්ත තුල ඔහු නැවත මනස පවත්වනවා. මේක තමයි ව්‍යාපාදේ. මේක නොදන්නා බව තමයි මෙතන කියන මෝහය. අර ඒ කියන්නේ වෙන්නේ කුසලයක් දන්නවා කුසලේ මූලයක් දන්නවා අකුසලයක් දන්නවා අකුසල මූලයක් දන්නවා. අකුසල මූල කියන්නේ රාග දේශ මොහ වෙන්ුණු බව දේශයෙන් වෙන්ුණු බව මොහයෙන් වෙන්ුණු බව. ඔක තමයි අවිජ්ජා ව්‍යාපාද. පුතේ ජීවිතවල ඇතිනේ කෝවිකාර විශේෂයෙන්. ඒ නිසා ඒවට හොට දාලා නිකන් නිරේ ගාමි පව කරගන්නක ඒගොල්ලෝ කොහොමද දැන් ඉන්නේ නිරේ ඒගොල්ලෝ කොහොමද ඉන්නේ නිරේ ප්‍රතිපදාවේ ඒකාන්ත නිරේ උපදින වැඩ පිළිලක් ධර්මයක් සූත්‍රයක් ඒ නිසා අපි එහෙන් දැකලා අන්න ව්‍යාපාදේ හයි එකතු වෙනවා අරගොල්ලෝ මොහෙන් ඉන්නේ අපිත් ඒ මොහේට එකතු වෙලා අපේ ඒ මොහේට එකතු වුණාට පස්සේ ඇයි අපිත් දන්නේ නැහැ නේ මේ ඒ අයත් දන්නේ නැහැ මේක ව්‍යාපාදේද අභිජ්ජාවද කියලා අපිත් බෞද්ධ වුණාට ධර්මයක් දන්නේ නැහැ නේ ඒ නිසා අපිත් මොකද කරන්නේ ඒකත් එක්ක එකතු වෙලා අපේ මේ දේශයේ තව තව දොල්නනවා. ගිහි ජීවිතයේ ගිහියෙක් කියන්නේ නැත්නම් කාම ලෝකෙ ඉපදිච්ච කෙනෙක් කියන්නේ මේ රාග දේශ මොහොන් ගින්න ඇවිලිච්ච කෙනෙක්. එතකොට මේ රාග දේශ මොහොව පවතිනව ගින්නට තව තව මේ ඇහෙන් කනින් ආසෙන් දිවෙන් කයෙන් කියන මේ ආයතන පහෙන් මොකද වෙන්නේ? හැම වෙලේම දර වැටෙනවා. දර කියන්නේ අරමුණු. එතකොට මේ දර වැටෙද්දි මේ අරමුණු වැටෙද්දි තව තව මොකද වෙන්නේ? මේ රාග දේශ මොහොව ගින්න තව තව දොල්ලා වැඩෙනවා. මෙන්න මේ අර්ථයෙන් මෙන්න මේ රාග දේශ මොහ ඇවිලෙන වැඩෙන කැළඹෙන කියන අර්ථයෙන් තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා දාන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ රාග දේශ මොහ කැළඹෙන වැඩෙන ඇවිලෙන ඒකේ පවතින ස්වභාවයෙන් තව තව බුරුබුරා දැල්වෙන නොසංසිඳෙන කියන අර්ථයෙන් තමයි මේ මිත්‍යා දෘෂ්ටි කියලා දාන්නේ. මිත්‍යා දෘෂ්ටි තමයි අර ගැනීම පැත්ත. කයෙන් තුන් ආකාරයක වරද හැසිරෙනවා. ඒ තුල ඔබ වැඩෙන මොනවද? ඔබ හරි කාමසේන කරද්දි ප්‍රාණඝාතය කරද්දි හොරකම් කරද්දි වැඩෙන රාග දේශ මොහ පවතින රාග දේශ මොහ තව තව බුරුබුරා නැගෙනවා. මිත්‍යා දෘෂ්ටියට යටතුණු කායික කා කර්මයක සමාදම් වීම. වචනෙන් හතර ආකාරයක අර විදියට යුද්ධ කතා, මරණේවා අනේ ඕව කතා කරනවා. ලෝකේ සිදුවෙච්ච දෙයක් සත්‍ය දෙයක් නමුත් මෙලොවට හෝ පරලොවට උපකාර වෙන්නේ නැහැ යහපත තුනස. හොඳේ? එහෙනම් පවතින රාගයේ, පවතින උදේශයේ, පවතින මොහේ මොකද වෙන්නේ? තව තව බුරුබුරා නැගිනවා. සංසිදෙන්නේ නැහැ. සංසිදීමක් නැහැ. නොසංසිදෙනවා. නේ? ඒකාග්‍ර වීමක් නැහැ. තව තව කැළඹිලා යනවා. තව තව වියුල් වෙනවා. අවුලෙන් අවුලට යනවා. මේක තමයි මිත්‍යා දෘෂ්ටියට යටත් වුණු වචනේ ක්‍රියාත්මක වීම. වචී කර්මය. මිත්‍යා වචී කර්ම. මිත්‍යා දෘෂ්ටියට යටත් වුණු ඈ. මේ මිත්‍යා දැක්මටම යටත් වුණු. මනසේ අර විදි රබිජා යුක්තන. එයින් ලස්සන කෙල්ලෙක් දකින්න ඕගොල්ලේ. කෙල්ලෙක් කොල්ලෙක් දකින්න. ඒක දැකලා ඊට පස්සේ කායික මේ ලිංගික එකතු වීම පිණිසම හිත නැමෙන්නේ. ඒකත් ඒ රූපෙත් එක්කම ඕගෙහිත නැවත නැවත පවත්තර වෙන්නේ. දැන් අපි කියමු දිවෙන් හොඳම ආහාරය ගත්ත කිමොත් අපි කියමු හොඳම මොන හරි කේක් එකක් ඔන්න රසෙින්ද. ඒකත් එක්කම නැවත නැවත දැන් ඒකට දැසගෙන මේක නැවත නැවත තමන් ඒ හා එකතු වෙන්න ඒ රසය හා එකතු වෙන්න නැවත නැවත පවත්තරන නම් මනස. ඒක අභිජ්ජා. ඒ තුල මොනවද වෙන්නේ? රාග දේශ මොහ කැළඹෙනවා. රාග දේශ මොහ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. රාග දේශ මොහ වැඩෙන්නේ මේ පවතිනා වූ මේ ගිහි ජීවිතය තුළ පවතිනා වූ මේ රාගයේ දේශයේ මොහය කියන එක තව තව බුරුබුරා නැගින්න තව තව ඇවිලෙන්න තව තව වැඩි වෙන්නම හේතු වෙනවා. මේක තමයි මිත්‍යා දෘෂ්ටි. මිත්‍යාව තුළ වෙන්නේ මේ කැළඹෙන කැළඹීම නොසන්සිඳෙන ස්වභාවය. එහෙනම් මිත්‍යා දෘෂ්ටි කියන්නේ වචනේ අර්ථය මොකද්ද? මේ කැළඹෙන දැක්ම. මොනවද කැළඹෙන්නේ? ඒ දැක්ම තුළ රාග දේශම නැතුව මේ වැරදි දැක්මක් නෙවෙයි. නිවැරදි දැක්මක් නෙවෙයි සම්මාදිට්ඨිය කියන්නේ. නම් යම් වූ කෙනෙකුට මේ සම්මාදිට්ඨිය තියෙනවා නම් එයාගේ මොනවද වෙන්න ඕන? රාගය, දේශය, මෝහය ඒකාන්තයෙන්ම සංසිඳිය යුතුයි. ඒ රාග දේශ මෝහ සංසිඳීමේ මනස ඒකාන්තයෙන්ම සංසුන් විය යුතුයි, ඒකාග්‍ර විය යුතුයි. එහෙනම් සංසිඳෙන දැක්මක් කියන අර්ථයෙන් තමයි තථාගතයන් සදා බුද්ධ ශාසනයේ මේ සම්මාදිට්ඨිය කියන වචනේ පනවන්නේ. හොඳේ? යම් වූ කෙනෙක් නිවනක් කැමතිව ධර්මයේ හැසිරෙද්දී තුල ඔහුගේ මොකද වෙන්නේ? රාගදේශ මොහ ඒකාන්තයෙන්ම සංසිඳිය යුතුයි. ඇයි? දුක්ඛ සමුදයටයි රාගදේශ මොහ අයිති. මෙන්න මේ සසරේ යන වැඩි පිළිවෙලට කියනවා මිත්‍යා දෘෂ්ටි. මේක දැන ගැනීමම සම්මා දිට්ඨිය. මේක දන්නේ කෙනාටයි මේක නතර කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි දුක්ඛ නිරෝධය පනවන්නේ. දුක්ඛ නිරෝධය තුල රාගදේශ මොහ වැඩෙනවද? නෑ. රාගදේශ මොහ සංසිඳන සහ රාගදේශ මොහ නිරුද්ධ කර දැමීමයි දුක්ඛ නිරෝධය කියන්නේ. එන දුක් නිරෝධ මාර්ගයේ පළවෙනි අංගය තුළ සම්මා දිට්ඨිය පන්නන්නේ මෙන්න මේක. රාග දේශ මොහ සංසිඳුණ දැක්ම කියන අර්ථය. එතකොට මේ ගිහි ජීවිතයේ මේ කාම ලෝකයේ කියන මේ ජීවිතය තුළ පවතිනා වුණු මේ රාගයේ දේශයේ මොහේ මොකද වෙන්නේ? සංසිඳිලා යනවා මෙන්න මේ දැක්ම තියෙන කෙනාට. ඔහු දන්නවා මේ විදිහටයි මං සංසාරේ යන්නේ. මේ විදිහටයි ඔබ වචනයෙන් ක්‍රියාත්මක වෙලා, මේ විදිහට ඔබ කයින් ක්‍රියාත්මක වෙලා, මේ විදිහට මේ මනස වැරදි විදිහට යොමු කරලා තමයි සංසාරේ මේ විදිහට දුක් විඳින්, මේ විදිහට සංසාර ගමනේ යන්නේ, දුක ස්පර්ශ කරගන්නේ කියලා. එහෙනම් මේ දැක්මට පැමිණීමම මෝහයෙන් වෙමින් පිණිස හේතු වෙනවා. මෝහය කියන්නේ නොදන්නා බව. කුමක් නොදන්නා බවද? කුසලය නොදන්නා බව. අකුසලය නොදන්නා බව. ඒ නිසා තථාගතයන් වහන්සේ අනුමත කොට වඩාළ සාරිපුත්තයන් වහන්සේ විසින් මේ ප්‍රඥාවෙන් අග්‍ර මේ බුද්ධ ශාසනයේ උත්තමයා ප්‍රඥාවෙන් අතර අග්‍ර උත්තම විසින් පණවන සම්මාදිට්ඨිය කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය පළවෙනි පොත්හසකේ ඵලයේ ඒ සම්මාදිට්ඨි කාරණේ පළවෙනි කාරණා තුළ එය පණවන. එන සම්මාදිට්ඨියක් තියෙනවද කියලා ඔබලට අහුවාම අදම ගානේ මෙන්න මේ කෙටි නිර්වචනය හෝ ලැබී යුතුයි. කුසල මූලයේ කියන්නේ නම් විතරාගී විතදේශී විත මොහි බව. එහෙනම් කායික හැසිරීම තුළ ඒ රාගය සංසිඳන දැක්ම උට තියෙන්නේ. මේ විදියට කයින් ක්‍රියාත්මක වුණොත් මගේ රාගය වැඩෙන්නේ නැහැ. පවතිනවම රාගය මේ විදියට හික්මවා ගන්නට දේ හිත. ඒ හිත කියන්නේම මරපන් කියලා. හිත කියන්නේම හොරකම් කරපන් කියලා අවස්ථාව ලැබුණොත් හිත කියන්නේම වැරදි කාමසේනා කරන අවස්ථාව තියෙනවා කරපන් කියලා. ඒකට මේ හිත නැමී පවතී. නමුත් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය දන්න කෙනා, සම්මා දිට්ඨිය තියෙන කෙනා, කුසලයේ අකුසලයේ දැනගත් කෙනාට ඔහු දන්නවා මේක නොකළ යුතුයි. ඔබේ හිත කැමති වෙනවා තමයි. මම මේක කරන්න බෑ, මම මේක කරොත් ඒකාන්තයෙන්ම මේක දුක් විපාකයක් මට උරුම වෙනවා. මරණින් මතු ඒකාන්තයෙන්ම ගතිගය පනවන්නේ නිරය හෝ තිරිසන් ලෝකයේ උපත වෙන සැකසෙන. මේ දැක්මට පැමිණිච්ච කෙනාම සංසාරේ පනවනව මොකද්ද? සැඩ පහරක්නේ. අනුසෝතගාමී ප්‍රතිපදාවයි. රාගදේශ මොහසහිත ප්‍රතිපදාවට කියනවා අනුසෝතගාමී. ඒ කියන්නේ සසරේ සැඩ පහරේ ගමන් කරන්න. එතකොට මේ සසරේ සැඩ පහරේ ගහන් යනවා කියන්නේ රාගදේශ මොහයක යන්නම් වාලේ මේ ආයතන හයින් ඇසුරු කරමින් සතුටු වෙමින් යන ලෑම. මේක ස්ටොප් එක ගහන්න නැවතීම නතර කරන්නෙම මේ තථාගතයන් වහන්සේලාගේ අවබෝධය දැන ඒ අවබෝධයේ පිරිසුදු වචනේ අර්ථ ගලපාගෙන අන්නේ දැන ගැනීමම ඒ සුතවත් බවම ඒ ධර්ම දැනීමම තමයි ඒ සසර සැඩපහරේ ගමන් කරන එක නතර කරන්නේ. හඳේ ඒ නතර වුණාට උඩට පිහිනුවේ නැහැ තාම. හඳේ උඩට පිහිනන්නේ මෙන්න මේ අවබෝධය තුල පිහිටා මේක සද්ධාවෙන් පිළි අරගෙන බුද්ධිමත් මේක සද්ධාවෙන් පිළි අරගෙන තථාගතයන්වහන්සේගේ අවබෝධය මැනවින් දරාගෙන අර්ථ සහිතව එයා ඒක ජීවිතේ හුරු කරන්න ගන්න උත්සාහය තමයි මේ උඩට උඩුගුම් බලා පේනීම. පටිසෝතගාමී ප්‍රතිපදා හේවත් ආරෂ්ඨාංග මාර්ගය. දුක්ඛ සමුදය යන්නම් වාලේ යෑම සංසාරේ. ඒකේ නිමක් කොනක් නැහැ. ආපු ගමන නිමක් කොනක් නැහැ. අනවරාගයයි කියනවා. නමුත් ඒකාන්ත නිෂ්ඨාවක් තියෙනවා. හැමදාම කියන උපමාවක් තියෙනවා. තියෙනවා. දැන් මේ පුතුගේ ඒකාන්ත නතර වීමක් තියෙනවනේ නේ. මොනාරි වැටුණොත් හරිනේ. ෆ්ලයිට් එකේ වුණත් ඇවිල්ලා බාන්න දෙලක් තියෙනවනේ. නමුත් කෙනෙක්ගේ ආනාවක් යවනවා මේ අනත් වූ අවකාශය ඔස්සේ. අවකාශය දිහාවට. මේක තමයි සංසාරයේ දුක්ඛ සමුදයට දැම්මොත්. රාග දේශ මොහසයිද අඩපිළවලට දැම්මොත් මේක කොයිතරම් ගියත් නතර වීමක් තියෙනවද? එහෙනම් ඔබල කොයිතරම් මේ පංචකාමයට යටත්ව මේ රාගදේශ මොහ තුල මොනතරම් ධනවත් වුණත් මොනතරම් සැපයක් ලැබුවත් ඔබට කිසි කලෙක ඒ ධනලාභේ, ඒ භෞතික සම්පත් ලාභේ, ඒ කාම සම්පත්තිය කිසි කලෙක ඔබට මේ සසරේ මේ අනන්ත වූ නිම කොනක් නැති මේ සසරේ සැඩපහර ගසාගෙන යෑමෙන් වෙන්නේ හේතු වෙන්නේ නැහැ. නමුත් යම් වූ දවසක යම් වූ කෙනෙක් ඒ තථාගත ශ්‍රාවකයෙක්ගෙන් හෝ තථාගතයන් වහන්සේ මුණ ගැහිලා ඒ උත්තමයේ අවබෝධය දරා ගන්නවා, වචන අර්ථ සහිතව මනවින් ගලප ගන්නවා. මොකද්ද ගලප යදුත්තේ? මේ කුසලයයි මේ අකුසලයයි, මේ කුසලයට හේතු වෙන කුසල මූලයයි, මේ අකුසලය උපදවා දෙන අකුසල මූලයයි කියලා දරා ගත්තොත් ඒ දරා ගැනීම තමයි අර ගිහිපු ෆ්ලයිට් එක ආපසු ඒකාන්ත සනාතන නිෂ්ඨාවක් වෙච්ච ඒකාන්ත නතර වීමක් තියෙන දෙසට හැරීමම හැරිලා ඉදිරියට පැමිණීම තමයි ඒ දැක්මට යටත් ඔහුගේ ජීවිතය හික්මවා ගැනීම. ඒ දැක්මට යටත්ව ඔහුගේ ජීවිතය සංසිඳුවා ගන්න උත්සාහ කරනවා. අමාරුයි. හැබැයි වෙහෙසෙනවා ඒ සද්ධාව මත. ඔහුට කියනවා සද්ධානුසාරි. ඒ ඇති කරගත් ධර්ම දැනීම තුළ පිහිටා ඇති වෙනවා සද්ධාව. ඒවත් තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක්. මේකමයි නිවන් මඟ කියලා පැහැදීමක් ඇති වෙනවා. මෙයයි දුක්ඛ සමුදය සංසාර මාර්ගය කියලා පැහැදීමක් ඇති වෙනවා. නිකන් සතුටු සිතක් නෙවෙයි මේක. අවබෝධ හිම. කුමක් අවබෝධ හිද? රාගදේශ මොහ ගැන අවබෝධයෙන්ම දැනගන්නවා. මේ විදියටයි මොහේ වැඩෙන්නේ. ඒ මොහේ නම් වූ ගිනි අඟුරු වල බලනවා. ඇයි ගිහි ජීවිතේ කාමලෝකයේ ජීවිතේ රාගදේශ මොහ කියන ගින්නට උපමා කරනවා. නේ ගිනි ගත්ත ගයක්කට උපමා කරනවා. නේ දෙවියෙක් හෝ මිනිස්සෙක්ගේ සසර පැවැත්ම මේ පුතජන ජීවිතය වෙන තචනින් කියුවෝ. මේ පුතජන ජීවිතයවත් සංසාරේ යන ජීවිතය රාගදේශ මොහ කියන ගින්නෙන් ගිනිගත ගේකට උපමා කරන මෙන්න මේ රාගදේශ මොහ සංසිදුවන දැක්මට පැමිණ මෙයයි මොහය. ඒ කියන්නේ ඒ ගිනි අඟුරු වල මෙයයි. ඒ ගිනි අඟුරු වල තුල නැගෙන ගිනි සීළු නම් වූ රාගදේශ ගිනි දළු යන වැටීමකට පැමිණෙනවා. කයෙන් මේ විදිහට හැසිරුණොත්, වචනයෙන් මේ විදිහට හැසිරුණොත්, මනසෙන් මේ විදිහට හැසිරුණොත් අධර්ම හැසිරුණොත් ප්‍රති විසම හැසිරුණොත් ඒකාන්තයෙන්ම මේ හැසිරීම ගැන නොදන්නා බවයි මෝහය ගිනි අඟුරුවල මේ නොදන්නා බව තුළ පිහිටා ඒ නොකලියුත්ත කරොත් අනුදි ජීවිතවල තව තව අර පවතිනවම රාගය වැඩෙනවා දේශය වැඩෙනවා ඒ රාග දේශ වැඩෙන්න වැඩෙන්න අරක ගිනි දළුත් ගිනි ගිනි අඟුරු ටිකත් මොකද වෙන්නේ තව තව ගොඩ ගහනවා එහෙනම් ඔය ආයුරෙන් ඒ තථාගතයන් වහන්සේලා පෙන්වන ඒ රාග දේශ මොහ සංසිදවන නම් වූ මේ සම්මා දිට්ඨිය නැත්නම් ඒ තථාගතයන් වහන්සේලාගේ සංසාරේ යන වැඩ පිළිවෙල දන්නේ නැත්නම් ඒකට කියනවා ඔහු අකුසලයක් දන්නේ නැහැ අකුසල මූලයක් දන්නේ නැති කෙනෙක් ඔහු කෘතඥයෙක් ඔහු කුසලයක් දන්නේ නැහැ කුසල මූලයක් දන්නේ නැති කෙනෙක් නමුත් යම් වූ දවසක අරකියෝ වගේ මේ ලෝකේ පහළ වෙන උතුම් ඒ අරහත් වූ ඒ රහතන් වහන්සේ කෙනෙක් වූ ඒ සංසිධීමේ ප්‍රතිපදාවක ඒ පරිපූර්ණ අවබෝධයට පැමිණ ඒ අවබෝධයට පැමිණ ඒ සංසිධීමේ වැඩපිළිවෙල ලෝකට ප්‍රකාශ කරන ලෝකයේ ප්‍රකාශ කරමින් ඒ සංසිධින වැඩපිළිවෙල මැනවින් පෙන්වා දෙන ඒ තථාගත ඒ උතුම් සම්මා සම්බුදුරෙක් පහළ වෙනවා මේ ලෝකේ ඒ උත්තමයා ලෝකවිදූ ගුණය තුළ පිහිටා ඒ කියන්නේ මෙලෝ පරලෝ සත්‍ය විශිෂ්ඨාණින් අවබෝධ කොට ඒ මැනවින් මේ ලෝකේ ප්‍රකාශ කරනවා අන්නේ ප්‍රකාශ කරන ඒ උත්තරීතර සද්ධර්මයට කියන ඒ වචන ටිකට කියනවා සී සද්ධර්මයෙන් යම් වූ කෙනෙක් මේ සී සද්ධර්මය අහලා මැනවින් දරා ගන්නවා මෙන්න මේ කාරණා මෙයයි රාගය මෙයයි දේශය මෙයයි මෝහය මේ මෝහය තුළු පිහිටා හෙවත් නොදන්නා බව තුළු පිහිටා ඒ ජීවිතය රාගය නම් වූ නැත්නම් ආශාවත් එක්ක දේශය නම් වූ නැත්නම් අමනාපයත් එක්ක නොරුස්සනා ස්වභාවයත් එක්ක මගේ ජීවිතය එකතු වෙලා යනවා මෙන්න මේ අකමැත්ත හා කැමැත්ත එක්ක එකතු වෙලා යන හේතුව නොදන්නා බව මේ නොදන්නා බව ඔහු අර බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය වෙච්ච ප්‍රඥාවේ ආලෝකය තමගේ ජීවිතේ ගලපා ගන්නවා ඒ වචන ටික ඔහු තමගේ ජීවිතේ අහලා ඒක දරා ගන්නවා මේ අවිජ්ජාව කියන්නේ මේකයි ව්‍යාපාදේ කියන්නේ මේකයි නැත්නම් පංචකාමයේත් එක්ක විශේෂ කොට පිටුපු කැමැත්ත කියන්නේ මේකයි පංචකාම අරුමුණත් එක්ක විශේෂ කොට පිටුපු අකමැත්ත කියන්නේ මේකයි නේ මිත්‍යා දෘෂ්ටි හේවත් මේයි මගේ රාග දේශ මොහ කැළඹෙන දසවස්තුක දැක්ම අංග 10කින් යුතු දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් පනවනවා එහෙනම් මේ යම්මෝ ජීවිතය තුළ මේ අංග 10කින් යුතු මේ රාග දේශ මොහ හැරෙන දැක්මක් තියෙනවා එය මෙයයි කියලා දැනගන්නවා මේ දැන ගැනීමම තමයි සම්මා දිට්ඨිය ආරක්ෂා මාර්ගයේ මේ නිවන් මඟ වඩන කෙනෙක්ගේ පළවෙනි මංගය සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨියම තමයි අර ඈත අවකාශය අනන්ත වූ නිමක් ඉමක් කොමක් නොපෙනෙන අවකාශය නම් වූ සංසාර ගමනේ අප්‍රමාණ තව තව එහාට ගිහිපු තව තව නොදන්නා බවෙන් තව තව කාමයෙන් පතාගෙන නේ සැපයෙන් පතාගෙන හිමක් කොනක් නොපෙනෙන යම් අරුමුණෝසේ නොසන්සිදෙන අරුමුණෝසේනේ ඔබලගේ ඩියුටි කරනවනේ ඔබලගේ කේ 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 රාජකාරී කරනවනේ ඒ රාජකාරී ඉවර කරාට ඒ රාජකාරී සංසිදෙනවද ඒකට පස්සේ තව ටාක්ස් එකක් ඒකට පස්සේ තව එකක් නේ එක අරුමුණක් සාක්ෂාත් කරනවා තව අරුමුණක් ඒ අරුමුණ සාක්ෂාත් කරොත් තව අරමුණක් ඒ අරමුණ සාක්ෂාත් කරන තාක් මොකද වෙන්නේ සතන් වදිනවා ජීවිත අරගලයේ යෙදෙනවනේ මේ ගමන තමයි කිසි කලෙක සම්සංසිදෙන කිසි කලෙක සැනසෙල්ලක් නැති නතර වීමක් නැති හැමදාම දිවාර ඇවිහිසෙන ඒ වැඩපිළිවෙල හෙවත් දුක් සමුදය සංසාර ගමන රාග දේශ මොහ සහිත වැඩපිළිවෙල මේක දැන ගැනීමම මේ තථාගත ධහම දැනගෙන අර්ථ සහිතව සැබෑ වචන අරුත් සහිතව ප්‍රායෝගිකව මේක ජීවිතර ගලපා ගැනීමම තමයි තිසරණ සරණ යාම සම්මා දිට්ඨියට පැමිණීම ආකාරවති ධර්මයේ පවතින ආකාරයට තියෙන පැහැදීමේවත් ආකාරවති සද්ධාවට පැමිණීම මෙන්න මේක තමයි මහත්වේ අර ගිහි ෆ්ලයිට් එක නතර වෙලා හැරවීම මේ හරවගත්ත කෙනා නැත්නම් සංසාරයේ දුක් සමුදය නම් වූ මේ අනුසෝතගාමීවත් ඒ රාග දේශ මොහ වලට අනුව දසාගෙන යාම නම් වූ මේ සසර උපමා කරොත් මහ ගංගාවකට ඒ සසර ගමන යන්නේ රාග දේශ මොහ නම් වූ ධර්මතාවය නිසා අනුසෝතගාමි කියන්නේ කුමකට අනුවද රාග දේශ මොහලට අනුව ගසාගෙන යන සසරේ මේක නතර කරන්නේ මේ සඩපහරේ ගසාගෙන යන හැබැයි මේ නතර වෙච්ච කෙනාට පිරිනියක් තියෙනවා මේ නතර වෙන්නේ ධර්මයේ අහලා මේ නතර වූ පමණින්වත් පොඩ්ඩක් ගහගෙන යනවා මෙහෙම නේ ලොකු සඩපහරක මෙහෙම යනකොට කිසි අවුලක් නැහැ දැනින්නෙත් නැහැ නේ මෙහෙමනවත් වෙන්නේ කියන දොලක අපි කියමු ඇලක දොලක කොහේ හරි පල්ලෙහාට පීනගෙන යද්දි කිසි වෙහසක් නැහැ නේ චුට්ටක් එහෙම ගැව්ව ගමන් තවත් යනවා නේ හැබැයි යම් වූ දවසක ඔහු නතර වෙනවා මේක ගියත් ඉවරයක් නැහැ කියලා ඔහු එක්කෙනෙක් කියනවා කොහොම යන්න එපා කොහොම ගියොත් ඔතනින් යහ මහා ප්‍රපාතයක් තියෙනවා ඔබ වැටිලා මැරෙයි මේක කියන්නේ කෙනෙක් මෙයා හිතනවා ඔව් මම දැක්කේ නැහැ තමයි හැබැයි සතුටෙන් යනවා තමයි නමුත් ගිහිල්ලා හැම වැටුමක් ඉදින් මම මැරෙයි ඒ නිසා එයා මරණයට බයයි එයා යාගේ දුකට අකමැතිව නමුත් පවතිනව සැපයි හැබැයි හරි සතුටුයි මේක සාගෙන යෑම නමුත් ਉਹ මොකද කරන්නේ දැන් නම් ඉතින් සතුටක් තියෙනවා තමයි. ඉතින් මේක මාර ෆන් එකක් තියෙනවා තමයි නේ. කට්ටියත් එක්ක හරියක් දාගෙන නේ සතුටින් ඇලක තියෙනවා දිනේ කොල්ලොත් එක්ක නේ. කට්ටියත් එක්ක නම් සතුටක් තියෙනවා තමයි. නමුත් කියනවා හොඳ යම් පුරුෂයෙක් පිළිගත හැකි වචනයක් කියනවා. හැබැයි ඔහුම කියොත් තව ටිකයි අනිවාර්යෙන් මහා ප්‍රපාතයක් වෙන වැටල මැරෙයි. අවසානයේ බේරෙන්නත් බැරි වෙයි අවසාන ආරිය. සැඩ පහරක් කියලා කියනවා. ඒක පිළිගැනීමම ඔහුගේ ඔහුට පිළිඅරගෙන ඔහු නතර වෙනවා. හැබැයි ඔහුට හිතරක් පොඩ්ඩක් දුකයි අරගෙන සතුටක් නැහැ. හැබැයි උඩින් ආපු සැඩ පහරේ ලොකු පීඩනයකුත් තියෙනවා. එංග අහගෙන යන්න බෑ හදන්නේ. අර පැත්තරමයි මුල මේක. නමුත් දැන් ඔහුට අර බයක් ඇති වෙනවා. මං ගියොත් මං මැරෙයි. ඔහු දකින්න ටිකක් සැඩ පහරේ වේගෙත් වැඩි වෙලා. ඔහු මොකද කරන්නේ? ඔහුගේ සියලු ජවය දාලා උදාහට පේනනවා නිෂ්ඨා වූ අනේ ඒ අර ලැබී සිටු ඒකාන්ත දුක්ඛිත භවෙන් නිදහස් වීම පිණිස. හැබැයි ඔහු දැක්කේ නැහැ දුකටපත් වේ කියන දේ. ඔහු අත්දැක්කේ නැහැ. ඔහු පිළිගන්නවා මේ වචනය දුකටපත් වීම. මෙහෙම ගියොත් අර වලට ඇట్లా මම මැරෙයි. මොහෝ බොහෝ දුකකටපත් වෙන නැහැ. මාරාන්තික අනුතුරකටපත් වේ කියලා ඔහු ඒ බයට ඔහු කොහොම හරි අධික වීරිය දාලා අර ගසාගෙන ආපු සැඩ පහරේ ඔහු උඩහට පීනනවා. මෙහෙම පීනන්නේ අතිශය දුෂ්කරයි. බොහෝ වෙහෙසක්කටපත් වෙනවා තමන් කය. නමුත් ඔහු මේ අදිෂ්ඨානය අතහරින්නේ නැහැ. මේ අදිෂ්ඨානය අතනොහර අකණ්ඩව ඉහළට පීනනවා. ඉහළට පීනමින් ඔහු යම් වූ දිනක ඒ සනාතනික නිෂ්ඨා වෙච්ච සියලු කායික පීඩා සංසිඳවා ගන්න පුළුවන් වෙච්ච ඒ සැඩ පහරේ තික්මවලා ඔහු ඒ පොළොව වෙත පැමිණ ඔහු ගොඩ වෙලා ඔහු සුවසේ ගිමහැරුවෙන් වාසය කරනවා. ඒ රහතන් හසගිනේ ඔබ උතන වලක් තියේ වැටෙයි ඔබ දුකටපත් වෙ මෙරළෑයි කියලා කිව්වේ තථාගතයන් වහන්සේ, ඒ සම්මා සම්බුදුරයන් වහන්සේ. ඒක සද්ධාමයේ පිළිගැනීමම තිසරණ සරණට පැමිණීම. හන්දේ එහි නතර වීමම සද්ධාසාරී සද්ධානුසාරී බවට පැමිණීමවත් ආරෂ්ඨා මාර්ගයේ මුල පළවෙනි පුරුෂයා මේ බුද්ධ ශාසනයේ පුතජන බවයි. සසරේ සැඩපහරේ ගහන් යෑම නතර වීමමයි ආර ශාවකත්වයට පැමිණීම. සද්ධානුසාරී ආර ශාවකයා නිවන් මාර්ගයේ පළවෙනි ශාවකයා. ඒ තුල කොට අවකණ්ඩ උඩට පීනනවා. ඒ උත්තමයේ වචනේ අහලා ඒ උත්සේ අකණ්ඩ උඩට පීනීම තමයි ඒ සද්ධාවට යටත් වුණු හේවත් මුල. මේ මුල තමයි සම්මාදිට්ඨි හේවත් තිසරණ සරණ හේවත් ආකාරි සද්ධාව සුතේ හේවත් ධර්ම දැනීම. මෙන්න මේ දැනීම තුල පිහිටා මේ ධර්මයේ පවතින ආකාරයට තුන පැහැදීම තුල පිහිටා ආකාරි සද්ධාව. නැත්නම් ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය අහලා ඒ ඇති වුණු මේකයි රාගදේශ මොහ වැඩෙන වැඩපිළිවෙල. මේකයි රාගදේශම සංසිඳන වැඩෙන වැඩපිළිවෙල කියලා පිරිසුදු දැන ගැනීම තුළ ඔහුගේ හිතේ අවබෝධයෙන් ඇතිවන පැහැදීමක් ධර්ම දැනීම තුළ පිහිටා මේ පැහැදීම තුළ පිහිටා ඒ ඔහු ඒ පැමිණි ඒ දැක්ම ඇහු පමණින් ඔහුට තේරෙනවා ඒකාන්තයෙන්ම මේකන සත්‍යයක්මයි. මේ තුළ මේ විදියට ගියොත් රාගදේශ මොහ වැඩෙනවා. මේ විදියට කයෙන් වචනයෙන් මනසේ සමරුණොත් රාගදේශ මොහ ඒකාන්තයෙන්ම සංසිඳනවා කියලා සැබෑ වචන අර්ථ සහිතව පිරිපුන් වචන මාධ්‍යෙන් හිමි උතුම් තථාගත අවබෝධය ඇහෙනවා. මේ ඇහිමම තමයි සද්ධර්ම ශ්‍රවණය සුතේ. ඒ තුළ පිහිටා හෝ අධික විරියක් ගන්නව ඉහළට පීනන්න මුල කිව්වේ අර තථාගතයන් වහන්සේගේ අවබෝධය දරා ගැනීම. කුමද දරාගත්තේ? මෙයයි කුසලය, මෙයයි අකුසලය, මෙයයි කුසල මූලය, මෙයයි අකුසල මූලය කියලා දැක්ම සම්මා දිට්ඨිය සංසිඳෙන දැක්ම. මොනවද රාගදේශ මොහ? මේ දැක්මට පැමිණ ඔහු අඛණ්ඩව වෙහෙසෙනවා. මේක තමයි සද්ධානුසාරී හේවත් ඒ ඇති කරගත සම්මා දිට්ඨියට යටත්ව ඒ ශ්‍රද්ධාවට අනුව හැසිරීම ආරක්ෂා මාර්ග පුහුණු. මේ සසුනේ මේක තමයි වෙහෙසකාරී දේ. මේක කරන්න තමයි දුෂ්කර දේ. කරොත් දුකසේ හරි අඬ අඬා හරි මේක කරොත් සියලු කාමයෝ නැති වෙද්දි හෝ වේවා. මේක කරොත් අන්නර උඩට උඩට පිහිනලා කවදක හෝ හැමදාම දුක් විඳින්නේ නැහැ. අවුරුදු 7යි කතාව පටන් ගත්තේ එතනින්. අවුරුදු 7ක් මේ තුලට පැමිණ මෙහෙසුනොත් ඒ කාන්තේ මරහත් ඵලේ නම් වූ නිත්‍ය නිෂ්ඨාව නාගන් ඵලය කියන මේ දෙකෙන් එකකට පැමිණ ඔහු සුවසේ ගිමන් හරි ගතපයි දිගහැරලා. එදාට මෙහෙස නැහැ. එදාට දාඩිය වැටෙන්නේ නැහැ. එදාට පිපාසය නැහැ. එදාට මුකුත් නැහැ. සතුටෙන් වාසය කරන්න පුළුවන්. හිතුව හිතුව හැටියේ සැනසෙල්ලෙන් වාසය කරන්න පුළුවන්. හොඳේ එහෙමනම් ඒ නිෂ්ඨාවට පැමිණ ඒ අනාගාමි ඵලයේ හෝ අරහත් ඵලයේ සැනසීම තමයි මේ බුදු ශාසනයේ අග අඩුම නැත්නම් සෝතාපන්න ඵලය. සකදාග අනාගමි අරහත් කියන පරිපූර්ණ ඵලය අරහත් ඵලය. ඒ අතරතුර පහළම ඵලය සෝවාන් ඵලය. මේ අතරතුර මාර්ගඵල සාක්ෂාත් කිරීමේ අග මුල කියන්නේ එහෙනම් ඒ අග වෙත යා යුතු දැක්ම තථාගත සම්මා සම්බුදුරජාණන්ගේ අවබෝධ ඥාන දරා ගැනීම. ඒ දරාගෙන දැනීමට යටත හික්මීම තමයි ආරක්ෂා මාර්ගයේ හේවත් පුහුණු සද්ධානුසාරී බව. ඒ දැක්මට යටත ඔහු ජීවිත සංසිඳුවා ගැනීම. මේ සංසිඳුවා ගැනීමේ ප්‍රතිඵලය තමයි කෙනෙක් සෝවාන් වෙනවා. සතරපයින් සදාහට නිදහස් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජනයන් සංසිඳවුව කෙනා, රෝහණය කරපු කෙනා ජීවිත හතයි පරමකට නිදාගෙන හිටියා කාලදී. මනතරන් කාමය භුක්ති විඳ. නිදාගෙන හිටියත් ගෙවෙන හැම තප්පරයක්ම ඒකාන්ත ජීවිතහතෙන් නිදහසලයන් දෙ සකදාගාමී වුණොත් ඔහු ඒ ඊළඟ ජීවිතේ මරණින් මතු සුගතිය ඉපදිලා දෙවියන් අතර ඉපදිලා ඊළඟට මනුස්ස උපතට ඇවිල්ලා එහිදි පිරුණා පානවා. නිදාගෙන හිටියත් නිදාගෙන ඉන්නේ නැමේ ඇත්ත. හරිද? ඊට පස්සේ අනාගාමී වුණොත් සියලු කාමයන් වමාරා දාලා පංච කාමයේ නම් වූ මේ පාපයෙන් ගින්නෙන් රාග දේශ මොහ නිවා දාලා ඒ නිවුණා වූ මනසක් ඇසුරු කරමින් හෙවත් ප්‍රථම ධානයේ දෙවන ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ අවම වශයෙන් මේ ධාන හතර හෝ අෂ්ට සමාපත්තියතෙක් මනසෙන් ඇසුරු කරමින් සමහර උතුම් අනාගාමී උත්තමය නිරෝධ සමාපත්තිය මේ ජීවිතේ උපදවාගෙන වාසය කරමින් නැවත නැවත ඒට සමෝදීමින් වාසය කරනවා සුවසේ එසෙනවා. පිපාසය නැහැ. කාම විපස්සේ සෝවන් කෙනාට ටිකක් තියෙනවා. සකදාගම කියන්නේ ඊට වඩා අඩුයි. කාම විපස්සේ විපස්සේ නැහැ එයාට. කායික වෙහෙස නැහැ. කායික වෙහෙස කියන්නේ කාම වෙහෙස නැහැ. කාමයේ තුල ඇසිරීමෙන් ඇතිවෙන වෙහෙස උට නැහැ. සදාහටම මේ කායික වෙහෙස නිවා දාලා කාම විපස්සේ සංසිඳවල නිවා දාලා ඔහු කැමැති කැමැති වෙලාවට ප්‍රථම ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ පුළුවන් නම් අෂ්ට සමාපත්තියේ හැකිනම් උත්තරීතර නිරෝධ සමාපත්තිය සමාදිනී මේ ජීවිතේම සුවසේ වාසය කරනවා. මරණින් මත්තේ ඒකාන්තයෙන්ම ගති දෙකක් නැහැ. එකයි සුද්ධාවස්ථලයන් ලිපදිලා ඔහු මැරෙන අතරතුර හෝ අරහත්ත්වයට පත් වෙනවා පිරුණම් පානවා. එහෙම නොවුනොත් සාකාරයක් පනවන අංගුත්තර නිකාය අනාගාම කෙනෙකුගේ මැරණින් මතු අරහත් ඵලය කරා යන අතරතුර සිදුවන අංගහ ඒක එකක් තමයි. සමහරවිට මැරෙන මොහොතේම ඔහු තව තැනක උපදින්නේ නැහැ. අතරතුර ඔහු පිරුණම් පානවා. ඔය ආකාරයෙන් නැත්තම් සුද්ධාවස්ථා ලිපදිලා ඔහු පිරුණම් පානවා. මෙන්න පරම නිස්සාරයක තැන අග. එහෙම නැති වුණොත් මේ ජීවිතේම නිවිගිය පහන්සිලක ප්‍රශ්නේ නැහැ නේ. ඒ දැල්ල කොහෙටවත් ගියද කියලා දන්නේ නැහැ නේ. ගිනි අඟුරු නිවිලානේ දුන්දානෙත් නැහැ. ඒ විදිහට ඔහු මේ ජීවිතේම රාග දේශ මොහ පරිපූර්ණ නිවා තමා මේ ජීවිතේම සිසී නිවිල් නිහි නිවි පිරුණම් පෑපු උත්තමයක් වෙලා ඒකාන්තේ මරහත්වලින් සැනසিলা නැවත ඔහු සියලු බෞද්ධයන් නිදහස් වෙලා යනවා. මෙන්න මේකයි බුද්ධ ශාසනය කියන්නේ. මේකටයි අයිති පටිසමුප්පාද අවබෝධය නේ වර්ථය. හොඳේ මේකටයි අයිති නාම රූප සලයට පච්චා පස්සෝ පස්සපච්චා වේදන මේ ඔක්කොමයි මේ අවබෝධ ඥානෙට අවසානෙට සතර සතිපට්ඨාන ලබා දෙන මේ අවසාන හරි සම්මා සමාධි කියන්නේ ප්‍රතිඵලයක්. අද අපේ අත සතර සතිපට්ඨාන මේ වඩන්නේ කියන්නේ මුලක් දන්නේ නැහැ. මැදක් ගලපගත්තේ නැහැ. හැබැයි අගත් ගැන කතා කරනවා. හැබැයි සත්‍ය වූ අගත් නෙවෙයි. ඒ නිසා ඔබලා මට මෙයා හිතෙච්ච දෙයක් නිකම් මෙතන ඔයාලට නීරසෝනාක් ගන්නෙත් නෑ මුල් හරිය පටිච්චසමුප්පාදේ හුන්නේ නැහැ. පරිදිපත්තානේ හැවුන් නැති නිසා නේ සලායත පච්චා මුකුත් හැවුන් නැති නිසා මොන හරි කට්ටිය නිකන් අතෘප්තිමත් වුණා දෝ මන්දා එක්කෙනෙක් දෙන්නේ දන්නේ. ඉතින් ඒව මහත්වෝ සම්මා සමාධියේ ආර්ෂා මාර්ග අංගටනේ මුල තමයි සම්මාදිට්ඨිය. මැද තමයි ඒට අනුගතෝ වික්මේම සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීව වායම සති සමාධි. සම්මාදිට්ඨියටත්මයි මේව පුරුදු වෙන්නේ. සම්මාදිට්ඨියෙන් තියෙන්නේ පුරුදු පුහුණු කරන්නේ. ඒකට තමයි උතුම් අවබෝධය වෙච්ච සූත්‍ර පොත් අහසලා වැඩෙන්නේ. ඒ අවබෝධය වඩා ගන්න නම් ඒ සුතේ පුරුදු කරන්න ඕනේ. සුතේ පුරුදු කරන්නේ කොහොමද? ටැබ් එකෙන් නේ ඉන්ටර්නෙට් ගිහලා මොනාද ෆිල්ම් එකක් බලලා නේ එක්කෝ Facebook එකෙන් කියම කළාද පුතේ? නේ chat මොනවද එක එකව දාලා නේද? මචං මේක කොහොමද? නේ අර මොනවද කියනවනේ? එහෙම කළා බෑ පුතේ. ඔව ඔක්කොම පොඩ්ඩක් වහලා දාලා රැකියා ශාස්ත්‍රයට අදාළ දෙක කටයුතු කරගන්න මේ ගිහියෙක් ඉන්නවා නම් ගිහි ජීවිතේ කරන්න ඕන මොනවද? අන්න පුළු පුළුවන් වෙලාවට විවේකයක් ලැබුණාට ගෙදර ගිහිලා හරි ඒ තථාගතයන්ගේ අවබෝධය මොකද්ද කියලා සොයා විමසා බැලීම. ඒ තුල වැඩෙන සම්මා දිට්ඨිය ආර්ෂමගේ පළවෙනි අංගය. ඒ හැම මොහොතකම තථාගතයන් වහන්සේ අවබෝධ කර වදාළ ඒ රාගයේ මෙන්වීම, දේශයේ මෙන්වීම, මෝහයේ මෙන්වීම කියන විතරාගේ විත දේශයේ විත මෝහයේ හේවත් විද්‍යාවේ ආලෝකයෙන් ඔබව තෙමේ. ඒ විද්‍යාවේ ආලෝකයෙන් අපිව තෙමෙද්දී අපි ආලෝකමත් වෙද්දී අපි තුල තුන අවිද්‍යාවට යටත් වුණු රාග දේශ මොහ කියන්නේ මොකද්ද කියලා දැන ගැනීම. ඒ දැන ගැනීමම එයින් මෙවීම පිණිස ප්‍රතිපදාව. ඒ අවබෝධය අපි දැනගන්නවා. ඒ දැනගන්න තරමට නොකලියුද්දේ දැනගන්නවා, කලියුද්දේ දැනගන්නවා. කලියුද්දේ තුල හික්මෙන්න පුළුවන් වෙන්නේ කලියුද්දේ දැනගත්තොත් විතරයි. නොකලියුද්දේ මේකයි කියලා දැනගන්නේ අතහරින්න පුළුවන් වෙන්නේ නොකලියුද්දේ දැනගත්තොත් විතරයි. එහෙනම් ඒක තමයි මේ සූත්‍ර පොත් අංශල පුරාවට වැඩි ඉන්නේ. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, බුද්ධගනිකාය පළවෙනි පොත් පහ විනය කොටස අත්‍යවශ්‍යම නැහැ. ඒ නිසා හැබැයි අභිධර්මය කියන එකක් මොකද්ද එකක් ලෝකේ මුමුණනවා කට්ටිය. අනේ මන් දන්නේ. හරි? අභිධර්මය ඇයිති අග කොටසට ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු කොටසට. හැබැයි කටපාඩම් කළ මේ කරන්න බෑ. ඒක එහෙමමයි. ප්‍රථම ධානයේ ඉඳලා අභිධර්මය හේවත් අභි කියන්නේ විශේෂතු ධර්මිය අභිධම්ම කියන එකේ අර්ථය කටපාඩම් කළ මේ කරන්න බෑ. ආරෂ්ඨා මාර්ගය තුල හික්මෙද්දී හොව අත්දකින්න කොටස තමයි ප්‍රථම ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ, අෂ්ට සමාපatti මාර්ගඵල අභිඥා විෂය මේවයි තියෙන අභිධර්මයේ මේවා කිසියෙකුට පාඩම් කළ කියන්න බැහැ. පුහුණු වෙලා සාක්ෂාත් කර පමණක් කියන කොටස අභිධර්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයයි. දෙවෙනි අංගය ආරෂ්ඨ මාර්ගයේ දෙවෙනි අංගය මොකද්ද? සම්මා සංකල්පය. අර කිව්වා වූ අභිජ්ජාව ව්‍යාපාදේ දතස්සු මිත්‍යා දෘෂ්ටි දර මම කතා කරන්නේ නැහැ. ඒක 10ක් තියෙනවා. අති දින්න සම්මාදිට්ඨිය 10ක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි පහකින් තිබේවනේ. දාන විපාක ඇත. මේ යදීමක මේ කැපකිරීමක විපාක ඇත. බුද පූජාවේ අපෝපස්ථානයේ පූජා සත්කාරයේ විපාක ඇත. ඒ කියන්නේ මේක අද පොඩක් අපේ ලෝකයාගේ අද අඩුයි. ඔබලගේ අඩු ඇති. කවුද මෙතන මේ ආගන්තුක ඇත්තෝ? තමන්ගේ සැමියට වන්දනා කරන්නේ කවුද? විවාහිත අය. වඳිනවද ඔබ මෙතුමට? නෑ. ඔබතුමින් එනවා ගන්නේ මේ තථාගතයන් වහන්සේගේ මිත්‍යා දෘෂ්ටියෙන් යුතුයි ඔබේ කාරණේ සම්බන්ධයෙන්. ඔබ දන්නේ නැහැ ඔබේ ඔබව හැම කාමයන්ගෙම තෘප්තිමත් කළ දෙන පංච කාමයේ ඔබේ අවස්ථා ඉටු කළ දෙන ඔබේ ආරක්ෂාව සලසන ඔබේ ජීවිතයේ යම් වූ බරක් දරාගත් කෙනාට ඔබ මැනවින් එකයුතුකමක් කරන්නේ නැහැ. කන්න ටික හදලා දෙනවා ඇති. ආදර ගෞරවයෙන් සලකනවා ඇති. ඔහු ඉක්මා යන්නේ නැතුව ඇති හිතකින්වත්. නේ ඔහුට අවමාන කරන්නේ නැතුව ඇති. නේ ඔහුගේ දෙන ධනය පූරගෙන කාලා වෙන එක එක හොර මිනිසුන්ට එහෙම දෙන්නේ නැතුව ඇති. යටිමඩි ගහන්න නැතුව ඇති. නමුත් ඔබ ආරක්ෂා කරන ඔබගේ අවශ්‍යතා ඉටු කළ දෙන ඒ තමන්ගේ සැමියට වඳින්නේ නැත්නම් ඒක ඔබේ මිත්‍යා දෘෂ්ටියක්. මේ අදත් ඉන්දියාවේ පොට ඇස්සරලා බලන ෆිල්ම් බලන වෙදිනේ අර ගේන් එළියට ගෙන් එන එක අර ෆිල්ම් වල තියෙන. ගෑනල වැල් මොකද කරන්නේ? දීපදුණක් කියලා කකුල් සෝදලා වන්දනා කළ ගෞරව කළ පිළිගන්නේ දැකලා නැද්ද? ෆිල්ම් වල ඉන්දියාවේ අදටත් තියෙනවා ඒක. හන්දේ එදා තථාගත සසුන මේව තුන සමහර අම්මල ඉන්නවා. ඒ අම්මල තරුණ කාලේ පුරුදු කරපු අය දිගින් දිගට. ඒ නිසා තමගේ සමීට හැමදාම ඒක නෑ අර අවුරුද්දේ එක දවසක් නැකතක් සමරනවනේ එදාට නම් කවුද ගල්ල වැඳලා මේ කිරිපත් චුට්ටක් කොහොමද මොනවද කව්වල අද නම් වෙන මොනවා හරි වෙන්නේ නැතිනේ. එම කාලා ඉන්න ඒක ඒක තමයි සතර පායටි පාප කර්මයක්. නැකත් ඒක සුභwidetildeවත් හේතු වෙන්නේ නැහැ ඔබට. නමුත් තථාගතයන් වහන්සේගේ අවබෝධයේ මේක තියෙනවා සදිසා වන්දනාවක්. සිංහාලෝවාද සූත්‍රයේ දීගණිකායේ 3 පොත් පහසෙක. ඒ සිංහාලෝවාද සූත්‍රයේ පණවනවා සදිසා වන්දනාව. ඒ වන්දනාව තුළ තියෙන මේ කෙටියෙන් කිව්වොත් ගුරුබවතුන්ට ගුරුවරුන්ට ඒ බියතු කලේතු යුතුකම මැනවින් යුතු කිරීම ගෞරව සත්කාර පුදු සත්කාර කිරීම කෙටියෙන් කියන්නේ තමන්ගේ මව්පියන්ට අමුදරුවන්ට දූදරුවන්ට මැනවින් කලේතු යුතුකමක් තියෙන යුතු කිරීම යුතු යුතුකමක් නඳුමක් පිදුමක් ආදර ගෞරව දැක්වීමක් තියෙනවා. යහළු මිත්‍රාදියන්ට සේවක සේවිකාවන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කියලා මේ සදිසාවක් තියෙනවා. මේ සදිසාව මැනවින් යුතුකම යුතුකම් කරන්නේ නැත්නම් ඒකාන්තයෙන්ම ඔබට මරණින් මත්තේ දුකටපත් වෙන ජීවිතයක් ලැබෙයි. මේ සැමියාට වඳිනවා කියන කර්ම විපාකය චුට්ටක් කියලා දෙන්න. ඔබ මසු සංසාරේ මේ විපාකයේ කර්මය පුරුදු කරනවා නම් ඔබගේ හිත කැමති ඔබට ප්‍රියමනාපු හැබැයි අනික් කරුණු තියෙනවනේ. සැමියාව මම කරන්න බෑ තමන් ඥාතිත් එක්ක දරුවෝ ඉන්න තැන හොයව. සැමියාට අවමන්න කළ යුතුයි. සැමියා ඉක්මව හිතින්ම හෝ නොසෙ හැසිරෙන්න එපා. ඒ කියන්නේ වැරදි කාමසේවනය කරන තම සැමියා ඉක්මව පුරුෂයාත් එහෙමයි ඈ. මේක අනිත් පැත්තටත් තියෙනවා. බිරිඳෙක් සැමියට සැමියෙක් බිරිඳට යුතුකමක් තියෙනවා. හන්දේ ඒක හිතින්වත් තමන්ගේ සැමියෙක් ඉක්මවා එබඳු හිතක් සකස් නොකළ යුතුයි. විවාහ වුණා නම් හොඳේ අවමන් නොකළ යුතුයි. ඒ දෙන ධනිය රැකිය යුතුයි. ඒ තමන්ගෙන ඥාති ඒ සැමියාගේ පැත්තෙන් යහළුවන්ට නිවැරදි යහළුවන්ට ගංජ කුඩු දාණේ උන්ට නෙමෙයි නේ නිවැරදි යහළුවන්ට නිවැරදි ඒ සැමියාගේ ගුරුබවතුන්ට ඥාති පරම්පරාවට ආවහම ගෞරවයෙන් සත්කාර කළා. ඔවුන්ගේ හිත සතුරු කළ සැමියාගේ කාඩ් එක ඒ තැන රැකලා දිය යුතුයි. නැත්නම් ගෙදර තාම බුම්බගෙන ඉන්නවා. මේ අම්ම එනවා සැමියාගේ ආහම වරෝගෙන ඉන්න දෙන්නෙත් මොනවාරි වත් ඒකක් දීලා ආහ යනවා කියනවා. එතකොට ඒ සැමියාගේ පැත්තේ තියෙන ඒ ඥාති සම්බත ඔක්කොම ගිලිලා යනවා. සැමියාගේ ස්ත්‍රීකට මේ කරන්න පුළුවන්. ඒකනේ කාන්තේන් කර්ම විපාකේ මේකයි. මතු සංසාරේ කිසිම ආකාරයකින් තමන්ගේ හිත සතුටටපත් වෙන සැමියෙක් හෝ බිරිඳෙක් ලබන්නේ නැහැ. බොහෝ දුකටපත් වෙන හැම ආකාරයකින්. තමන්ට කිසිම ගෞරවයක් ආදරයක් හිමි වෙන්නේ නැහැ. ඒ එදා පෙර ජීවිතවල ලැබුණා වූ සැමියාට බිරිඳට මැනවින් කලේතු ගෞරවය ආදරය ඒ කලිජ උතුකම් ඉටු නොකරීම විපාකය සිංහලුවා සූත්‍රයේ පනවන. ඒ නිසා ඔබලා නේ අරහත්තර නෑනේ. අරහත්තරා නම් වැන්දේ නෙවෙයි පයින් ගවක් කමන්නේ. අවුලක් නෑනේ නේ. නමුත් සසරේ යන්න නේ ඉන්නේ තව ටික කාලයක් නේ. ඉදන්නේ මේ ජීවිතේ වෙහිලා පුණුවත් කොට තමයි මේ ජීවිතේම සෝවාන්. අඩුම මැරෙද්දී හරි සෝවාන්නේ. නමුත් ඔබලා ඉදන්නේ හන්දේ. ඒ නිසා ඔබලා ඒ තමන්ට මේ ජීවිතේ ලැබිච්ච සමියට මේ ජීවිතේ ලැබිච්ච අම්මා තාත්තට මේ ජීවිතේ ලැබිච්ච ගුරුහරුකම් දෙන ගුරුබවතුන්ට මැනවින් ගෞරව සත්කාර දක්වන්න අසුනේ පණවන්න. තමන්ගේ සැමියෙත් ගෙදරට කකුල් දෙක උඩ තියන් ටීවී බල බල ඉන්න එපා. මේව පාප කර්ම. හන්දේ තමන්ගේ සැමියාට මැනවින් තමන්ගේ බිරිඳට මැනවින් කලිය යුතුකම් ගෞරවයේ මැනවින් දක්වන්න. එන්න ලොකු පාප කර්මයක් ලැබෙවි. ඒක තමයි මේ සැපය, මේ සැපය පතාගෙන නේ, මේ සතුට පතාගෙන මේ දෙදෙනෙකුගේ ජීවිතයක් එකසේ එකතු වෙනවනේ. ලුණු බතු කාලා හරි එමු කියලා නේ. නමුත් එකතුනාට පස්සේ මාසයයි පරම කොට ඒ ජීවිතේ සතුට නම් නැති වෙයි. හේතුව විස්මල් විමසල් බැලුවොත් පෙර සංසාරේ තමන්ගේ ලැබිච්ච සමියට මැනවින් කළ යුතු යුතුකම ඉටුක නොකිරීම, ගෞරව පුද සත්කාර නොකිරීම. වැරදි කමසනේ මෙතෙන්ටයි කි. හොඳේ කිසිදු ආකාරයක විවාහ ජීවිතේ සතුටක් ලබන්න වෙන්නේ නැහැ උන්ට. චුට්ටක් තියෙයි ඉතින් 24 පැය භාගයක් විතර පැයක් සතුට තියෙයි. අනිත් පැය 23 වෙන්නේ අවුලේ. ඒ නිසා ඔබලා තමන්ට සැපයට කැමති නම් ඒ ප්‍රතිපදාවට පැමිණෙන අම්මා තාත්තට දෛනිකව වන්දනා කරන්න. අම්මා තාත්ත ජීවත් වෙලා ඉන්නයි. දසවස්තුක සම්මාදිට්ඨියේ තව එකක් තියෙනවා, අත්ති මාතාත්ති පිතා කියලා. ඒක තමයි දැනගත යුතු තවත් වැදගත් කාරණය. අද මේව ලෝකෙ සිදුවෙන්නේ නැති නිසා මේව කෙටියෙන් කියන්නේ. ඒක තමයි මොකද්ද? අත්ති මාතාත්ති පිතා කියන කාරණේ හරි විග්‍රහ කරන්න පුළුවන්ද මෙතන? බුදුරණන්සලාගේ ධර්මයේ නේ බෞද්ධයෙම වල නේ ධර්මය අහනවා කියන එක. අත්ති මාතාත්ති පිතා කියන එක තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව විස්තර කරන්න පුළුවන්ද කාට? තමගේ අම්මා තාත්තා ගැන සංසිඳන වැඩ පිළිවෙල දැනගෙන ඉන්නේ. තමගේ අම්මා තාත්තා සම්බන්ධයෙන් අර සිඟාලෝවා සූත්‍රයට අනුව ඒ දිසාව වන්දනා කරන එක මැනවින් දැනගෙන ඉන්නේ. ආගන්න හොඳේ. මේ පාප කර්මෙන්න ජලවෙන්නේ. අර දුකට වැටෙන වලකට වැටෙනවා කියේ තා ටිකක් ගියෝ. ඒක තමයි මේ. ඔයි දිරි කියොත් ගොලනම් අනාතයි. ඒක තමයි කියන්නේ වෙන්නේ. හොඳේ. ඇයිදින් සල් පල්ලෙහාට යයි බොහෝ විට. ඒක තමයි මට පේන්නේ. කටවලින් උත්තර නැති එකනේ.
වසර කිහිපයකට කලින් සිදු කරන ලැබූ තථාගත සම්මා සම්බුදු පියන් වහන්සේගේ බුද්ධ භාෂිතයට මනුව කිහිපයක් වචනවල අඩුපාඩු දුර්වලතා සහිත දහම් දේශනාවක්. ඔබ මෙම දහම් කතා වහන්න අපි මෙම දහම් සාකච්ඡාවේදී පැනවෙන අනුපිළිවෙලින්ම පරිපූර්ණ අනුපිළිවෙල දහම් කතාවක් නෙවෙයි, ඒ පුද්ගලයන්ගේ මානසික ස්වභාවයට අනුව පෙන්වා දුන්නු දහම් කතාවක්. ඒ නිසා අපි යන ඉදිරි කාලෙෙහි ඔබලාට අනුපිළිවෙලින් මේ ආදි කල්යාණම් පදනම කුමක්ද, මජ්ජේ කල්යාණම් පදනම කුමක්ද ආදි වශයෙන් අපි ඔබට අනුපිළිවෙලින් පූර්ණ වචන සහිතව ඉදිරි කාලෙහි යම් දිනක අපි ඔබ වෙත ගෙන එනවා පිරිසිදුව. එතෙක් ඔබ මෙම දහම් කතාවන් අහලා සූත්‍ර දේශනාව දැඩිව නැවත නැවත පරිහරණය කරමින් මේ මගින් ලැබෙන මගසලකුණු වලින් ඔබගේ නිවන් මඟ, ඔබේ ආයුතු මඟ දිසාව පිරිසිදු කරගන්න ඊට අනුරූපීව ගමන් කරන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. එම සාකච්ඡාවෙහිම ඊළඟ කොටස මින් පසු අපි ඔබට ඉදිරිපත් කරනවා ඊළඟ කොටස වශයෙන්. එහෙමනම් ඔබේ මේ කොටසත් අහන්න, මේ කොටස් තුන පිරිසුදුව එකට ගලපා අහන්න කියලා අපි ඔබට ගෞරවයෙන් මතක් කරනවා. එහෙමනම් ඒ තථාගතතරහ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සී සද්ධර්මයේ අනන්ත වූ සත්‍යානුභවයෙන් ඔබ හැමදෙනාගේ ජීවිතයට සියලු යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හැමදෙනාට දීර්ඝාසත්ත්ව වේවා.